అనురకుమార్ దిశానాయకమణి
గారు కథానాయకతుమణి విశేషన్మ స్వాధీన కొమిసన్ సభా పిలిబంద అదహస్స సమాజట పలముకుటం ఇదిరిపత్ కరపు దాత్రి సంశోధనే యం ప్రమాణిక నిర్మాతృవరే కటిట కటయుతు కరపు దా హతట ప్రతిపక్ష దాహాటే నిర్మాతృవరే కటిట కటయుతు కరపు ఇట ములుమణిమ పరస్పర ఈ వగేమ దహనమ్మిని సంశోధనట అతో సోపు దెన్ విసుని సంశోధనే సాధారణత్వ పిలిబందవ కరుణు గినహర పయ గరు జిఎల్పిరి సమాతితుమాగిం పసువ కథాకరణ లభీమ బహుమ సతుపి హిటియా నేను ఎత్తుక హిటియా 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 వివాదం ఉన్న హిటియా ఏ వగేమ
අපිට පැහැදිලි ප්‍රතිඥාවක් එදා හිටපු ජනාධිපතිවරයා මේ සභා ගර්භයට ඇවිල්ලා අපිට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා
මේ ඉඳලා තියෙනවා නෑ මට අවශ්‍ය වුණේ
ඉතින් සංශෝධනයේ සති දෙකකින් ගේනවා සති දෙකකින්
ගරු කතානායකතුනි මට ඕනකම තියෙන්නේ මට ඕනකම තිබුණේ හිටියා කියන එක විතරයි එතුමාම තාවුරු කරන හිටපු බව ඒ විතරක් නෙවෙයි එතුමා මොනතරම් ගම්මල කියන්නේ මේකට අnder ගිලිනවා කියන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අnder කොච්චර ගිලනද වැටිලාද කියලා තේරෙනවා එනිසා විశేషෙන්ම මේ සංශෝධනයේ ඉදිරිපත් කරනකොට මම මෙතන බලන් ඉන්නකොට මට හිතුණා අපි ගම්මහරි සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්ස ඉඳන් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. මොකද අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපට පිටිපස පුටුවේ අලිසබ්රි අගමැති අලිසබ්රි ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරන පිටිපස සිට පිහියෙන් ගැනීම තේරුණාද? ඉතින් ගරු කතානායකතුමනි, දැන් 19 මේ ව්‍යවස්ථාවට සංශෝධන 19ක් සිදු වී තිබෙනවා. ආ නෑ, මම ඒ කියන එතුමා පිටිපස සිට පිහියෙන් යන්නේ නැත. ඉවරයිනේ.
එහෙම කියන්න බෑනේ. අපි පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනින් දේවල් අපි කරන්නේ නෑ. ඒ ඔබතුමාගේ ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ, ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි. ජනතා විමුක්ති පෙරමුණ 71 කර 88 කර නැවත වතාවත් යුද්ධයේ ජයග්‍රහණය කරනකොට කර හැමදාම ওই ටික තමයි කරේ. විරුද්ධ
කමක් නෑ, කලබල වෙන්න දෙයක් නෙවෙයි. මම ඉතින් ඇන්න කියලා කිව්වා, ඇන්නේ නෑ කියලා කිව්වා, එච්චරයි. ඔය තරම් නැගිටලා කලබල වෙන්න ඕනේ නෑ. ඒ වගේම ගරු මා අපේක්ෂා කරන විශේෂයෙන්ම සංශෝධන 19ක් සිදු වී තිබෙනවා. මේ සංශෝධන 19න් 17ක් ඉදිරිපත් කොට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබුණු ආණ්ඩුව. හැබැයි ඒ 17ටම විරුද්ධ පක්ෂය විරුද්ධ වී තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ සංශෝධන 2ක් ඉදිරිපත් වී තිබෙනවා, 17 සහ 19. සුළුතර ආණ්ඩුව 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුව, 2015 මෛත්‍රී රනිල් මැතිතුමන්ලගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුව. හැබැයි 17 සංශෝධනය සහ 19 සංශෝධනය කියන එක සුළුතර ආණ්ඩුවලින් ආවට පාර්ලිමේන්තුවේ වැඩිම බහුතර එකඟතාවය ආවා. විරුද්ධුනේ කෙනයි දෙකටම. එනිසා මේ 20 සංශෝධනය මේ ඉදිරිපත් කිරීමේ බලය ලැබී තිබෙන්නේ තමුන්නාන්සලා සතුව තියෙන 3/2 බලය. එමෙතො පාර්ලිමේන්තුව තුළ සහමිකත්වයේ නීති සම්පාදනය කිරීමේදී විපක්ෂය සාපි සියලු දෙනාට පැවරී තිබෙන සම බලය සම ලෙස බෙදාගත්තු නීති සම්පාදනයක් නොවේ. තමුන්නාන්සලා සතුව තිබෙන 3/2 බලය උපයෝගී කරගත්තු නීති සම්පාදනය. පැරණි 17 වගේ සංශෝධන 17ක් වගේ. ඒ වගේම ගරු අගමැතිතුමාගේ කතාවේදී කිව්වා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වන බව. ඒ වගේම මා විශ්වාස කරනවා මේ 20 සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී එතුමා විපක්ෂ නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වෙන බව. හරි ඇති. හරි ඔළුව වැනීමෙන් පෙන්නු කරන්නේ නිවැරදි බවයි. ගරු අගමැතිතුමා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. 19 වෙනි සංශෝධනය හැබැයි හරය ඒ හරය ගැබ්වී තිබුණේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය ශක්තිමත් කිරීමේ දිශාවට. එහෙනම් අපි ඇයි අඩුපාඩුකම් නිවැරදි කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවෙන්. උදාහරණයකට ගත්තොත් ගරු ජී.එල්. පීරිස් ඇමතිතුමා ප්‍රකාශ කරා විවස්ථා සභාවේ සමාජිකයේ එහෙම තනතුරට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කළොත් ඉවත් කරන්න ආකාරයක් නැහැ කියලා. හැබැයි කිසිසේත්ම ඉවත් කරන්න බැරි කමක් නැහැ. කරුණු කීපයක් දීලා තිබෙනවා. 38 වගන්ති යටතේ විවස්ථා සභාවේ සමාජිකයන් ඉවත් කළ හැකියි කියලා විවිධ කරුණු දීලා තිබෙනවා. හැබැයි ඔබතුමා යෝජනා කරොත් මෙහෙම අන්නේ කරුණු ප්‍රමාණවත් නැහැ. ඒ කරුණු ශක්තිමත් කරමු. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට. හැබැයි විවස්ථා සභාවේ සමාජිකයෙක් ඉවත් කිරීම සඳහා යම් කරුණුවලදී බැහැ කියන එකට මුවා වෙලා විවස්ථා සභාව අවලංගු කිරීම ගරු ඇමතිතුමනි තමන් සතුව තියෙන බුද්ධිය අනාචාරයේදී වීම. ඒක ඇත්ත. ඒ වගේම 19 වෙනි සංශෝධනය පිළිබඳව විවාද ඇති වෙන්නේ 19 වෙනි සංශෝධනය පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. නිසා 19 වෙනි සංශෝධනය සාර්ථක වගකීම් සහිත ජනතාවට වග කියන නායකයන් යටතේ පරීක්ෂාවට භාජනය වුණේ නේ. පරීක්ෂාවට භාජනය වුණේ වංක රැවටිලිකාරි අසාර්ථක පාලන යුග්මයක් ඇතුළේ. එනිසා ඔවුන්ගේ අසාර්ථක භාවයෙන් 19 වෙනි සංශෝධනයේ බැටදීම ඒ තරම් යුක්තිසහගත නෑ. ඒ වගේම බොහෝ අය දැන් ඉදිරිපත් කරනවා මෙරටේ සියලු අර්බුද නිර්මාණය කළා තිබෙන 19 වෙනි සංශෝධනයෙන් වගේ. ගරු අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා ඊයේ කුඩු වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. අපරාධ වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා 19 හේතු කොටගෙන. ණය වැඩි වී තිබෙනවා 19 හේතු කොටගෙන. ඇත්තද මේ? ඇත්ත නෙවෙයි. මා හිතනවා ගරු කතානායක මේ සාධාරණ ගරු ජී.එල්. පීරිස් අමාත්‍යතුමා කතාවේදී මේ හැම මන්ත්‍රීවරයෙකුම කතා කියමින් දුන්නා. හැබැයි කවුරුවත් නැගිටලා ප්‍රේමදාසගේ නම සජිත් ප්‍රේමදාස මහත්මයා නැගිටින නම කියනකොට ජී.එල්. පීරිස් මහත්මයා නැගිටිනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා නැගිටිනේ.
එමෙතුමන්
හරික්කාරගේ නම
කියනකොට මම එහෙම නෙවෙයි කිව්වේ. 19 වන ව්‍යවස්ථාව ඔච්චර කියන මහ ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් නම් මේ දර්ශකවල සංසන්දනය කරලා බලලා කියලා කිව්වේ. නැතුව මේ 19 වගේ කියන්න ඕන කියලා කිව්වේ නෑ.
හරි බොහොම සුදි.
ආර්ථික විලාසිතනවා. එතුමා ඊයේ පැයකට ආසන්න කාලයක් මේ සභාවේ කතා කරා. අපි අහගෙන හිටියා. අඩුම තරම ඒ වගේම ගරු කතානායකතුමනි එතුමා පිළිතුරු ලබා දෙන බව ප්‍රකාශ කරලා තිබෙනවා. අපි ඒකත් අහගෙන ඉන්නවා. කරුණාකරලා අගමැතිතුමගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබතුමා මේ සභාවේ නැගිටලා ඉස්සල මන් දැක්ක ඉදිරිපත් කරා ජී.එල්. පීරිස් මහත්මයා කතාවේදී කරුණාකරලා ඇමතුමාට කතා කරන්න ඉඩ දෙන්න කියලා. දැන් ඔබතුමාගෙන් ඉල්ලා හිටන මට කතා කරන්න ඉඩ දෙන්න කියලා සබ්‍රිය ඇමතුමාගෙන් ඉල්ලන්න කියලා. ඒක සාධාරණ වෙන්නේ. එහෙනම් ඔබතුමා ඒකයි. එනිසා ගරු කතානායකතුමනි දැන් මේ 19 වෙනි සංශෝධනය තමයි මේ වගේ හේතු හැටියට අංගන. හැබැයි අපි එහෙම ගියොත් විධායක ජනාධිපති ධුරය ශක්තිමත්ව තිබුණා 1978 සිට 2010 දක්වා. 2010න් පසුව තවත් ශක්තිමත් කරපු අවුරුදු 37ක් ගමන් කොට තිබෙනවා. හැබැයි මේ අවුරුදු 37 තමයි ලංකාවට කුඩු වසංගතය ආවේ. මේ අවුරුදු 37 තමයි ලංකාවේ අපරාධ සංස්කෘතියක් නිර්මාණය වුණේ. මේ පාතාලය නිර්මාණය වුණේ. මේ අවුරුදු 37 තමයි ආර්ථික ජාතික පංගුව අහිමි වුණේ. මේ අවුරුදු 37 තමයි රටේ මූල්‍ය අපරාධ සිද්ධ වුණේ. මේ අවුරුදු 37 තමයි සිවිල් යුද්ධ නිර්මාණය වුණේ. එතකොට කාට හරි කියන්න පුළුවන්? ආ 19 මේවා වුණා නම් විධායක බලෙන් ඒවා වුණා. අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ ගරු කතානායකතුමනි මේ අර්බුදවල උල්පත විවස්ථාව බව. ඒක වැරදි. මේ අර්බුදවල උල්පත විවස්ථාව නෙමෙයි. මේ අර්බුදයන්ගේ ප්‍රතිඵල විවස්ථාව. ඒක ඇත්ත. විවස්ථාව නිර්මාණය වෙන්නේ අර්බුදයන්ට අනුරූපී වන පරිදි මිසක් අර්බුදය විවස්ථාව විසින් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මුළුමනින්ම විවස්ථාවේ අර්බුදයක් තිබෙනවා. හැබැයි මේ සමාජ ආර්ථික දේහයේ ඇති වී තිබෙන සම්පූර්ණ කඩාවැටීම විවස්ථාව කියන ලේඛනයකට තඩි බෑම වැරදි. ඒක දේශපාලනිකවත් වැරදි. ආදන්නේ මේ ඔක්කොම බැට දෙනවා 19ට. ඒකේ නිර්මාපකෙක් හෝ ඒක මුළුමනින්ම පිළිගන්න කෙනෙක් නෙවෙයි. එහෙත් මේ සම්පූර්ණ අර්බුදවල නිර්මාපකයා විවස්ථාව නොවේ. මා උදාහරණයක්කට ගරු කතානායකතුමා උදාහරණ කියන්න. 1978 නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවකට ලැබුණු පාර්ලිමේන්තුවේ විශේෂිතම මෙතෙක් ලබා නොගත වූ බලයක් ලබා ගත්තා 6/5 බලයක්. පාර්ලිමේන්තුව 6/5 බලයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි. එයාගේ ඉල්ලාස් කරගැනීමේ ලිපි තමන්ගේ සාක්කුව දාගෙන තිබුණා. තමන්ට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් ලැබිලා තිබුණා ජේ.ආර්. ජයවර්ධන. හැබැයි ගරු කතානායකතුමනි උන් අපේක්ෂා කරන විනාශකාරී ආර්ථික ගමන දියත් කරන්න බෑ ඒ බලයෙන්. අන්නේ විනාශකාරී ආර්ථික ගමන දියත් කරන්න නම් සාමූහිකත්ව කොටා කේන්ද්‍ර වී තිබෙන බලය. පාර්ලිමේන්තුව වටා කේන්ද්‍ර වී තිබෙන බලය. කැබිනට් මණ්ඩලය වටා කේන්ද්‍ර වී තිබෙන බලය. අධිකරණය වටා කේන්ද්‍ර වී තිබෙන බලය. සාමිකත්වයක් වටා තිබෙන කේන්ද්‍ර වී තිබෙන බලය තනි අතට උණු වුණා. ඒ අර්බුදය තමයි විධායක ඒ අර්බුදය සහ ඒ අර්බුදයේ ඔවුන්ගේ දිසානතිය තමයි විධායක බලය නිර්මාණය කරන්නේ. ඒ නිසා තමයි තමන්ගේ විනාශකාරී ආර්ථික ගමන දියත් කරන්න අසුවේ ජූලි වඩවර්ජකයන් එළියට දාන්න ජේ.ආර්.ටී. බලය උණු වුණා. අර විනාශකාරී ආර්ථික ගමන යන්න. ඒ විනාශකාරී ආර්ථික ගමන යන්න 6/5 බලය තව අවුරුදු 6ක් තියාගන්න ඕන වුණා. තන්ද කල්දම්ම. ඇයි 6/5 බලය තියාගන්න ඕන විනාශකාරී බලය යන්න ගමන යන්න. ඒ විනාශකාරී ගමන යන්න දේශපාලන ව්‍යාපාර තහනම් කරන්න ඕන. තහනම් කරා මේ බලය. ඔබතුමා අපේ සිවිල් යුද්ධයක් ගැන කතා කරනවා ඉතිහාසෙත් හදාරන්න කියලා මම ඉල්ලනවා. දේශපාලන ව්‍යාපාර තහනම් කරනවා. ඇයි අර විනාශකාරී ගමන යන්න. එනිසා ජේ.ආර්. ජයවර්ධන තමන් අපේක්ෂා කරන ආර්ථිකයේ විනාශකාරී ගමන යන්න පාර්ලිමේන්තු 6/5 බලය හෝ ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන් අතට අධිකාරිම බලයක් වුණා. මෙන්න මේ අධිකාරිම බලය වෙනුවෙන් තමයි විධායක බලය නිර්මාණය වුණේ. එනිසා තමයි එදා ප්‍රගතිශීලී ව්‍යාපාරමකට විරුද්ධ වුණේ. එනිසා තමයි අගමැතිතුමා තමන්ගේ හෘද සාක්ෂිය කතා කරලා කිව්වේ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවට ගේන වෙලාවේදී ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුව නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වෙන බව. ඔහු දන්නම මා දන්නේ අද මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි දන්නම ඒ අධිකාරී බලය අර විනාශකාරී ආර්ථික ගමනේ උවමනාව. එහෙනම් ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරේ කවුද? ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරේ ඒ ව්‍යවස්ථාවේ උල්පත විනාශකාරී ආර්ථික ගමන විසින් තමයි ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ. එහෙම නැතුව ව්‍යවස්ථාව විසින් විනාශකාරී ගමන නිර්මාණය කරා නොවේ. ඒ වගේම දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබෙනවා. මා හිතනවා සමානුපාතික ඡන්ද ක්‍රම හඳුන්වා දුන්නාට පසුව මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් මන්ත්‍රීවරු 145 කරන් තිබෙනවා. 2010 දී 142ක් ගත්තා. දෙදක් ලොකු 2010 දී 142යි දැන් 45ක් කරන් තිබෙනවා. තව සහාය කණ්ඩායම් එක 150ක ආණ්ඩුවක් තිබෙනවා. 3/2 බලයක් තිබෙනවා. ජනාධිපති ධූරයේ තිබෙනවා. ඒ වගේම පළාත් පාලන විශාල ආයතන ප්‍රමාණක බලය තිබෙනවා. ඒ නිසා බලයේ අඩුවක් නැහැ. බලය තිබෙනවා. පාර්ලිමේන්තුවේ 3/2 තිබෙනවා. ජනාධිපති බලය තිබෙනවා. පළාත් පාලන ආයතන වල බලය තිබෙනවා. බලය අඩුවක් නැහැ. හැමයි බලයේ අඩුවක් තියෙන කොතනද? තනි කෙනෙක් අත නැහැ. එතනයි බලයේ අඩුව. ඒ විතරක් නෙමෙයි බලය බෙදුවොත් මේ දේශපාලනිකෝ කියන්නේ කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා. ඒ බලය ආයතන තුල පමණක් නෙවෙයි පවුලක් වටා කේන්ද්‍රගත වී තිබෙනවා. එහෙමත් මේ බලය තිබෙනවා. සැකයක් හිතන්න ඕනේ. ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ සොහිරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා, ඔහුගේ වැඩිමාල් සොහිරු වාරිමාර්ග සහ ආරක්ෂක අමාත්‍යවරයා, ඔහුගේ ඥාති කවුද පුතණුවන් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා, ඔහුගේ ඥාති දැන් කියනවා ඔයා මතක වෙන්නේ සමහර ඔහුගේ ඥා අධික් ඥාති පුතණුවන් ගෝජන සේවා අමාත්‍යවරයා, ඔහුගේ නේද ඒ කියන්නේ මොකද්ද මාතර දිස්ත්‍රික්ක මාතර දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා ඥාති පුත්‍රයා නෑ මම ඒක විරුද්ධ වෙන්නේ නෑ ඥාති පුත්‍රයා ඒ විතරක් නෙවෙයි මේ සියල්ල පිටපස අමාත්‍යංශ සමාලෝචනයකදී හෝ තීන්දුව තීරණ ගැනීමදී හෝ බලවත් දැසිර රාජපක්ෂ මහත්මයා සොහිරා ඒ නිසා මේ බලය එකක් ආණ්ඩුවත සංකේන්ද්‍රණ වී තිබෙනවා ආණ්ඩුව ඇතුළේ යම් ඥාති කණ්ඩායමක් අත සංකේන්ද්‍රණ වී තිබෙනවා ඒක පෞල් පාලනයකට විරුද්ධතාවක් නෑ හැබැයි ඒ තියෙන්නේ බලයක් හැබැයි ඒකත් මදි ඒකත් මගේ එක ජනතාව ගොඩක් අය ජනතාව තෝරා පත් වෙලා උඩින් මෙවලා තියෙනවා මම ඒක එක්කම් ප්‍රතික්ෂේප කරන්නේ නෑ මං නෑ උඩින්ම කියලා කිව්වා මම මෙහෙම මනාපෝලින් උඩින්ම කියලා කුරුණෑගලි දොබතුමා හම්බන්තොට දෙමෙතුමා මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ මම ඒකට විරුද්ධුුන්නේ නෑනේ මා කියන්නේ ආණ්ඩුව හයෙන් පහේ බලයක් තිබෙනවා විධායක බලයක් තිබෙනවා ඒ ආණ්ඩුව ඇතුලේ ලේ ඥාතිත්වයේ බලයක් කේන්ද්‍ර වෙලා තිබෙනවා ජනතාව දීලා තියෙනවා මම ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි ඇයි තවත් මොදි වෙන්නේ ඇයි තවත් මොදි වෙන්නේ අඩුවක තන් තියෙන්නේ සියලුද ආණ්ඩුවකට කේන්ද්‍රගත වුණාට ආණ්ඩුවේ ඥාති සමූහයකට කේන්ද්‍රගත වුණාට තනි කෙනෙකුට කේන්ද්‍රගත වෙලා නැහැ ඇයි මේ ඉදිරි ජේ.ආර්. ජයවර්ධනගේ දෙවෙනි පින්ම යන්න නම් තනි කෙනෙකුට කේන්ද්‍රගත වෙන්න ඕන අමුණාසලා නැගිලා කිව්වොත් ඒ විසුවේ සංසෝධනය සම්මත කරන්නේ ඉන්දියාවට පවරාදී තිබෙන තෙල් තැංගි සංකීර්ණය පවර ගන්න කියන්න පුළුවන්ද මේ විසුවේ සංසෝධනය සම්මත කරන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ බලකරමින් සිටි එම්.සී.සී. කිසුම අහෝසි කරන්න මේ විසුවේ සංසෝධනය සම්මත කරන්නේ රටේ සම්පතකුණු හම්බන්තොට වරාය චීන සමාගමට පවරාදීම යලි පවරා ගන්න මේ විසුවේ සංසෝධනය සම්මත කරන්නේ නැගිනේ ජටිය විකුණන්නක වළක්වන්න පුළුවන් නම් කියන්න නෑ ඒවට නෙවෙයි ඔව් ඔව් ඒක වෙන දෙයක් මම කියන්නේ විකුණුප ගැන කියන්නේ නෑ මම කියන්නේ විකුණනකොට මා දැක්කා විකුණනකොට ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා ඒ වගේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආණ්ඩුවේ ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවෙන් විකුණන ඒවා ගන්න එපා ආපහු හෙට ගන්නවා කිව්වා හරි හරි විශ්වකේ ඉන්නේ එකට කමක් නැහැ. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා හම්බන්තොට වරාය යලි පවරා ගන්න බව. හැබැයි ඔය වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්දියාවේ මෝදි හම්බ වෙලා හින්දු පුවත්පත ප්‍රකාශ කරා හම්බන්තොට කිව්සම අත්වරද්දක ඒක යලි නිවැරදි කරනවා කියලා. මේ චීන එම්බසිය එන්න කිව්වා. හා කිව්වා. පහවදා කිව්වා. නෑ ඒක සාර්ථකව සිදුවී තිබෙනවා කියලා. ඒ අසරණ භාවයට නාමර රාජපක්ෂ මන්ත්‍රීතුමා පත් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජනාධිපතිතුමා පත් වෙච්ච අසරණ භාවය හරි හරි පොඩකින් ඒ නිසා මා කියන්නේ ගරු කතානායකතුමනි මේ ඉන්නේ කොතෙන්ද මේ විනාශකාරී ආර්ථිකයේ දෙවෙනි පිම්ම යන්න ඕන ඒ පිම්ම යන්න ආණ්ඩුව කතේ බලය තිබිලා වැඩක් නැහැ ඒ පිම්ම යන්න ඥාතිත්වයේ බලය තිබිලා වැඩක් නැහැ ඒ පිම්ම යන්න තනි කේන්ද්‍රයකට බලය එන්න ඕන මේ බලය විසින් තමයි එම්.සී.සී. අසම් කරන්නේ මේ බලය විසින් තමයි නැගිනර ජටිය පවරා දෙන්නේ මේ බලය විසින් තමයි අද වෙනකොට කොළඹ නගරයේ දැනට ආසන්න වශයෙන් ගත්තොත් හෙක්ටයාර 100කට ආසන්න භූමි ප්‍රමාණයක් හඳුනාගෙන තිනවා ස්ථාන පහක කොළඹ බොරැල්ල සුපර් මාකට් එකත් අදාළ එතන භූමිය පෑලියකොට කැලණිගඟේ අලුත් ව්‍යාපෘතියක් සමග එතන ගං වතුරින් බේරෙන භූමිය පෝට් සිටියේ ඒ ගිවිසුමනු අපිට හිමින හෙක්ටයාර 64 ඊට පස්සේ මේ ආදී භූමි හතරක හෙක්ටයාර 100කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ හෙක්ටයාර 100කට වඩා වැඩි භූමි ප්‍රමාණය චීන සමාගම්මත පැවරීම සඳහා තමයි මේ බලය ඉල්ලන්නේ. බලමු. මේක තමයි මේ. ඒ කියන්නේ මේක කාලයක් තිස්සේ උත්සාහ කරා. රනිල් වික්‍රමසිංහ මහත්මයා, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ දෙවනි පිම්ම ආරම්භ කරන්න විශාල උත්සාහයක් 2001 දී මොකද්ද රිජෙනින් ශ්‍රී ලංකා නැවත උත්සාහයක් 2005 15 20 දී හැබැයි JR ගේ දෙවනි ඉනිම සෙල්ලම් කරන්න බැරි වුණා රනිල් වික්‍රමසිංහ දුබලයි දුර්වලයි චන්ද්‍රිකත් උත්සාහ කරා චන්ද්‍රිකත් උත්සාහ කරා JR ගේ දෙවනි පිම්ම පන්නන්න හැබැයි ඒ ඉනිම සෙල්ලම් කරන්නත් බැරි වුණා විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් සිට ඉදීමක් ඒ පින්ම පන්නන්න යම් ප්‍රමාණයකට බාධා ඇති වුණා. ඔබතුමා සමහර වෙලාවෙ එළියට කිව්වනේ කාලේ. කැබිනට් එක යනේවා. මගෙන් ඒකෙන් තමයි මේවා කරේ. මම වරදක් කියනෝ නෙමෙයි. ඒවා සීමා කරා. හැබැයි දැන් මේ ඉල්ලන්නේ එක දියත් කරන්න. ඒක තමයි තනි කෙනෙක් අතර මේ බලය ඕනකම තිබෙන්නේ JR ජයවර්ධනගේ ඉදිරි දේශ ඉදිරි ආර්ථික ගමනේ ඊළඟ පියවර දියත් කිරීම සඳහා තමයි තනි පුද්ගලික අතර බලය ඉල්ලන්නේ. ගරු කතානායකතුමනි අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය පිළිගන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආයතනවලට මධ්‍යගත කිරීම අපි පිළිගන්නවා මොකද මධ්‍යගත පාලනය කොන් රටකට හැබැයි මධ්‍යගත වෙන්න ඕන කොතින්ද මධ්‍යගත වෙන්න ඕන සමූහයන්ට බලය පාර්ලිමේන්තුවේ යම් කොටසක් මධ්‍යගත වෙන්න ඕන බලය කැබිනට් මණ්ඩලයට යම් ප්‍රමාණයක් මධ්‍යගත වෙන්න ඕන බල අධිකරණ බලය අධිකරණයට මධ්‍යගත වෙන්න ඕන. ඒකට මොකද්ද? මධ්‍යගත වීමට අපි පක්ෂපාතී. හැබැයි ගරු කතානායකතුමා අපි පක්ෂපාතී නෑ. අත්නෝමතික මධ්‍යගත භාවයට. අපි පක්ෂපාතී ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවයට. ප්‍රජාතන්ත්‍රවාදී විව්‍යන්ත මේ බලය මධ්‍යගත කරන්න. මේ බලය කැබිනට් මණ්ඩලයට මධ්‍යගත කරන්න. මේ බලය පාර්ලිමේන්තුවට මධ්‍යගත කරන්න. මේ බලය අධිකරණයට මධ්‍යගත කරන්න. විව්‍යන්ත මධ්‍යගත කරන්න. හැබැයි තමුන්නාන්සලා ඉල්ලා හිටින්නේ මධ්‍යගත බලය තමුන්නාන්සලා ඉල්ලා හිටින්නේ කොතනද? ව්‍යුහයන්ට ආයතනයන්ට නෙවෙයි තමුන්නාන්සලා ඉල්ලන්නේ තනි කෙනෙකුට. ඒක ඉතිහාසෙ තිබුණා. ඉතිහාසෙ තනි කෙනෙක් අත මේ මධ්‍යගතක බලය තිබුණා කොයි කාලෙද? ගෝත්‍ර යුගයේ. ගෝත්‍ර යුගයේ රැහේ නායකයා තමයි විවස්ථාදායක නීති සම්පාදනය කරන්නේ. රැහේ නායකයා තමයි විධායක නීති ක්‍රියාත්මක කරන්නේ. රැහේ නායකයා තමයි අධිකරණේ නීති වග විභාගයට ලක් කරන්න තනි පුද්ගලයෙක් අතර ගෝත්‍ර යුගයේ තිබුණා. ඒ වගේම රාජාණ්ඩුවත් එහෙමයි. රාජාණ්ඩුව ගත්තොත් නීතිය රජුගේ නීතිය. නීතිය ක්‍රියාත්මක කරන්නේ රජුය. දඬුවම තීරණය කරන්නේ රජුය. හැබැයි ගෝත්‍ර යුග රාජාණ්ඩ යුග ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් විසින් අවුරුදු දහස් ගණන් තිස්සේ අරගල කරලා තමයි තනි අතක තිබුණු බලය විව්‍යන්ට කේන්ද්‍රගත කරේ. ඒ මේවා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්ට මේ බලය උත්පාත වීම කවුරෝ ඔළුවක ඇති වෙච්චි සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවේ. මම මිනිස් ඉතිහාසය මේ බලය පිළිබඳ කරලා දේශේෂ්ඨ අරගල තිබෙනවා. ඒ අරගල විසින් තමයි ගෝත්‍ර නායකයා අතේ තිබුණු බලය රාජාණ්ඩුකදී රජවරු අතේ තිබුණු බලය එදා ප්‍රංශයේදී ලුයි රජු අතේ තිබුණු බලය තමයි 1789 දී ප්‍රංශ ජනතාව පාරට බැලලා බැස්ටිලේ කඩාවැටලා ඒ රජවත තිබුණ අත්නෝත්තික බලය තමයි විවස්ථාදායකට ගත්තේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි මධ්‍යගත භාවයට එකඟයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් සහ ව්‍යුහයන්ට මධ්‍යගත භාවය ලැබෙන එකද? හැබැයි මෙතන මධ්‍යගත කරන්න හදන්නේ කොතෙන්ද? මෙතන මධ්‍යගත කරන්න හදන්නේ ගරු කතානායකතුමනි තනි පුද්ගලයෙකුට. මා කියන්නම් ඔව් මා කියන්න එකින් එක මා එකින් එක කියන්න මේක මධ්‍යගත කරන විදිය අධිකරණේ දැන් ගරු අගමැති ගරු කතානායකතුමා කිව්වා අධිකරණ ස්වාධීනත්වය කියලා මා කියන්න තමුන් වාසල එකක් ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන් ශ්‍රේෂ්ඨාධික අගම විනිසුරු සහ විනිසුරුවන් අභ්‍යාචනාධිකරණ සභාපතිවරයා සහ සමාජිකයන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට හරිද දැන් ශ්‍රේෂ්ඨාධි මේක තිබුණා කලින් හැබැයි කලින් තිබුණා මොකක්ද උනේ ශ්‍රේෂ්ඨාධිකරණ අගමිනිසු දූරයට ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මතක ඇති මොහන් පීරිස් නීතිපතිවරයාට කටයුතු කරා. ඔහු නීතිපති දූරයෙන් විශ්‍රාම ගියා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුවක් තිබුණේ නැහැ අගමිනිසුරු තනතුරේ. ඒ නිසා මොහන් පීරිස් මහත්මයා සිලාම් බැංකුවේ සභාපති කරා. ඊට පස්සේ කැබිනට් මණ්ඩල උපදේශකෙක් කරා. සිරාණි බණ්ඩාරනායක නිරපහැරියා. අගමිනිසුරු පුටුවේ පුරප්පාඩුවක් ඇති වුණා. ජනාධිපතිවරයා සතුව බලය තිබ්බා අගමැති ශේෂ්ඨාධිකරණයේ විශ්වකාරවරයා අගවිනිසුරු පත් කරන්න කවුද පත් කරේ? ලංකාවේ පළවෙනි මතාවට සෙලාම් බැංකුවේ සභාපති ඇවිල්ලා අගවිනිසුරු පුටිය වාඩිවෙනවා. සාධාරණ ඒක තමයි තනි බලය. හැබැයි කරුකතා නැගතුනේ ඔක්කොම තිබියදී මෙතෙක් එතනින් පහලාධිකරණ වලට පත් වී බලය තිබුණා මොකටද? අධිකරණ සේවා කොමිස් සභාවට. හැබැයි අධිකරණ සේවා කොමිස් සභාව එදා කිව්වේ අගවිනිසුරු නිල බලයෙන් සභාපති වෙනවා. ශේෂ්ඨාධිකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනා සාමාජික වෙනවා. ඒ වගේම ඒ ජ්‍යෙෂ්ඨතම නීතිඥයන් දෙන්න අතරේ, ඒ කියන්නේ ආණ්ඩු ක්‍රියාස්ථාම මේ තියෙන එක මම කියන්නේ, මම වගන්ති කියන්නේ නැහැ වෙලාව නිසා. ඒ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙන අතරේ පහලාධිකරණ විල සිට ඉහළට ආපු කෙනෙක් නැත්නම් එහෙම ඉන්න ජ්‍යෙෂ්ඨයා අරක එක්කෙනෙක් අයින් කරලා දානවා. ඒ කියන්නේ මොකද්ද? ඒක තිබුණ ක්‍රමවේදයක්. මොකද්ද? අධිකරණ සේව සභාවේ සභාපතිවරයා අගවිනිසුරු සාමාජිකයෝ, ඒ වෙලාවේ ශේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන්, ඒ විනිසුරුවන් දෙදෙනා, ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් පහලාධිකරණ වෙලින් ඉඳන් ඉදට ආපු අය නැත්නම් නීතිපති පාර්ලිමේන්තුවේ දෙන්නේ කවුද? නැත්නම් පහලාධිකරණ අධ්‍යක්ෂින් තින දෙන්නේ. හැබැයි තමුන් වහන්සේලා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් කරලා තියෙන අධිකරණ සේවා කොමිසමට පත් කිරීමේ එක තියෙනවද? දැන් තියෙන අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා නිල බලයෙන් අගවිනිසුරු, අගවිනිසුරු පත් කරන ජනාධිපතිවරයා, ඊළඟ ඉතුරු දෙදෙනා පත් කරන ජනාධිපතිවරයා. ඇයි 19 වෙනි සංශෝධනයේ තිබුණු ජ්‍යෙෂ්ඨතමයන් කියන එකත් පහළ අධිකරණයේ සිට ඉහළට ජ්‍යෙෂ්ඨතම කියන එකත් අයින් කරේ? පැහැදිලි කරන්න. ඒක අයින් කරේ කියලා කියන්නේ ඇයි? එන අධිකරණ සේවා කොමිසම් සභාවත් ජනාධිපතිවරයාගේ යටතට ඊට පස්සේ මහේස්ථාතුරු බඳවාගෙන දිසා විනිසුරු දක්වා උසස් කිරීම, මහා අධිකරණ වලට උසස් කිරීම, මේ සියල්ල කාතේද? ජනාධිපතිවරයා විසින් පත් කළද කොමිසම යටතේ. ඒ කියන්නේ මොකද්ද? අන්න රහේ නායක ගෝත්‍රේ නායකයා අධිකරණය අත්පත් කරගන්නවා. මේක තමයි තමුන් වහන්සේලාගේ අධිකරණයට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය මෙම සංශෝධනය හදලා තියෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තු, මට මතකයි ගරු ජීඑල් පිරිස් එමුතුමකම පාර්ලිමේන්තුවේ තියෙන ඕක ගොඩක් බලයක් තියෙනවා. හරි. හැබැයි මේ පාර්ලිමේන්තු බලයක් තව නිර්මාණය වෙලා තිබුණා විවස්ථා සභාව හරහා. ඉතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවස්ථා සභාවේ යම් අඩුපාඩුකම් තියෙනවා වෙනස් කරමු. හැබැයි විවස්ථා සභාව යනු මේ පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බලයක පවරා දීම. එඳ පාර්ලිමේන්තු බලය තමයි විවස්ථා සභාව හරහා ශක්තිමත් වී තිබෙන්නේ. දැන් මොකද කර තිබෙන්නේ? ඒ විවස්ථා සභාව වෙනුවට තේරුමක් නැති පාර්ලිමේන්තු සභාවක් කටවනවා. ඒක නිකන් මට තේරෙන්නේ මොකටද අතවන්නේ කියලා. ජනාධිපතිවරයා පත් කරනවා, මෙහෙන් නිරීක්ෂණ ඉල්ලනවා, නිරීක්ෂණ සැලකිල්ලක් කරන්නෙත් නැහැ, නිරීක්ෂණ සතියක් හතොත් එවි නැත්තම් පත් කරලා දානවා. ඉතින් අපරාධෝක වාඩි වෙන අගමැතිතුමා, ඔබතුමාගේ කාලේ. හරිද? හැබැයි විවස්ථා සභාව කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවට ලබා දෙන බලයේ නියෝජනයක් තමයි විවස්ථා සභාවේ තිබුණේ. දැන් එනම් මොකද කරන්නේ? අන්නේ පාර්ලිමේන්තු බලයේ කොටසක් මේ පාර්ලිමේන්තුව අත උස්සලා අත්තරිනවා, ඒකත් දෙනවා ජනාධිපතිවරයා. ඊළඟ විසුරු හැරීමේ බලය. මේකේ දැන් ජීඑල් පිරිස් නැත්තුමා කියනවා දෙකමාරයි ශෝකු බලතුලනය. හැබැයි අපේක්ෂාව තිබ්බේ අවුරුද්ද. මතක තියාගන්න. ශේෂ්ඨාධිකරණ ඉස්තුතිවන්ත වෙනවා නේද දෙකමාර කරපු එකට. හරිද? හැබැයි එතන තිබුණේ දුෂ්ට වමනාව පාර්ලිමේන්තුව. අවුරුද්දක් ගියාට පස්සේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙක්ගෙම ගෙලට ඉහළින් කඩුවක් ඔසවා තබනවා වගේ. උඹලා හරියට ඉරපන් නැත්තම්ම විසුරු වරනවා. උඹලා හරියට වැඩ කරපන් නැත්තම්ම විසුරු වරනවා. ඒක නේ මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ තමුන්නාසලා කැමතිද? තවරි කමක් නැහැ. ආ කැමති වෙන්න එපා. ඔයානම් කැමතුනට කමක් නැහැ නාමල්. ඔයාගේ බාප්පනේ ජනාධිපති. අනිත් අය කැමති වෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඇයි අනිත් අය කැමති වෙන්නේ? ඒ නිසා මම මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. හරිද? മന്ത്രിവരുടെ ഹിസമത കടുവ കൊസവ തബീമട തമുണ്ണ ആസല എകങ്ങനം അത ഉസ്സന്ന മമ കേന എകങ്ങനം അത ഉസ്സന്ന ഈലങ്ങ അമാത്യ ദൂര ദൻ ഏറ്റട මේක තියෙන එක തർക്കයක් තිබෙනවා അഗ്രാമാത്യ ദൂ അഗമതി തുമാ നിയോജനേ വെന്നി പാർലമെന്റ്യേ ബഹുതരേ ദിനാഗന ഹരിനി ഏ പാർലമെന്റ്യേ കണ്ടായമ തമ അമതി ദൂര ബോട പത്തിന്നി എതോടെ അമതി ഉരു പാർലമെന്റ്യേ മന്ത്രി ഉരു එතකොට ඇමතිවරුන්ට බලයක් තියෙන අගමැතිවරයා ගැන. ඇයි? පාර්ලිමේන්තුවේ බහුතරයෙන් තමයි අගමැති. එහෙනම් පාර්ලිමේන්තු ඇමතිවරු ඉන්නවනම් ඒ ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත් කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳ බලයක් තියෙනවා. හරිද? ඒ වගේම අගමැතිවරයාට බලයක් තියෙන මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරුන්ටද ඇමති ධූර ලබා දිය යුත්තේ කියලා ජනාධිපතිවරයාට නිර්දේශ කරන්න. එතන මොකද වෙලා තිබෙන්නේ? නිකං ගත්තොත් ඇමතිවරුන්ගේ පණ තියෙනවා අගමැතිවරයා ගාව, අගමැතිවරයාගේ පණෙන් යම් ප්‍රමාණයක් තියෙනවා ඇමතිවරු ගාව. කොහොමදයි? හැබැයි දැන් මොකද කරන්න ඕනද? අගමැතිවරයාගේ පණත් ඇමතිවරුන්ගේ පණත් පණ එපා කියලා ජනාධිපතිවරයා දෙනවා. මේකයි තියෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තු යටපත් කර ගැනීම නෙමෙයිද? හැබැයි මම පිළිගන්නවා ගරු ජීඑල් පිරිසමතුමා මම දැක්ක මෙතන කිව්වේ නැහැ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ජනතාවගේ ජනවරමක් අරගෙන ජනාධිපති ධූරේ බවට පත් වෙච්ච කෙනෙකුට අමාත්‍ය ධූරයක් දැරිය නොහැකිද? ඒක සාධාරණ දැරිය යුතුයි. ඒක දෙන්න. හැබැයි සීමාවක් දෙන්න. බෙදාගන්නේ තමන්නම්. මුට්ටිය තියන්නේ තමන් ගාව, හැන්ද තියන්නේ තමන් ගාව, තිගාන තියන්නේ තමන් ගාව. ඕනතරම් බෙදාගන්න පුළුවන්. සීමාවක් හදන්න දෙන්න අඩුම තරමේ. 19 සංශෝධන අතර අන්තර්කාලීන යෝජනාවල තිබුණා අඩුම තරමේ සීමාවක්. මොකද්ද? පරිසර මහවැලි ආරක්ෂක කීකක. මම දන්නේ නැහැ. සීමාවක් හදන්න. ඇයි මම මේ සීමාවක් හදන්න කියලා කියන්නේ? ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මතක ඇති. ජනාධිපතිවරයා කාලේ. අප රටේ වැදගත් අමාත්‍යංශ ගණනාවක් තිබුණා. ඒ වැදගත් අමාත්‍යංශවල හරය තිබ කාගවද? ඉඩම් ඇමති හැටියට කටයුතු කරා ජනක බණ්ඩාර තෙන්නකෝල්. ඉඩම් අමාත්‍යංශයේ ඉඩම් තිබුණ LRC එකේ ඒක තිබ්බේ ජනාධිපති ගාව. ජීවන් කුමාරතුංග තැපල්ලා විදුලි සංදේශ කටයුතු ඇමතිවරයා හැටියට කටයුතු කරා. ඒක යට තමයි TRC තියෙන්නේ. හැබැයි TRC ජනාධිපති ගාව ඇයි ලොකුම බිස්නස් එක එතන? නීතිමත් අධිකරණ ඇමතියට කටයුතු කරා රවුෆ් හකීම් මැතිතුමා. අධිකරණ අමාත්‍යංශයේ මැද නීති ප්‍රතිපාර්මේන්තුවයි නීති කෙටුම්පත් කිරීම දෙපාර්මේන්තුවයි. හැබැයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මැතිතුමා හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවයි නීතිපති කෙටුම්පත් කිරීම දෙපාර්තමේන්තුවයි මදය ජනාධිපතිවරයා ගාව. පරිසර ඇමතිකම තිබ්බ අනුරා ඇමතිතුමා ගාව. මට මතක විදිහට. හැබැයි පරිසර අමාත්‍යංශ වැදගත් කොටස තමයි නිර්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මුහුදේ සිට අර අඩිසිය සීමාවෙන් ඉතාමත් වටිනා වෙළඳ ඉඩම් ටිකක් නිදහස් වුණා. අර අඩිසිය සීමාව නිසා සුනාමිය වෙන්න. ඒක අයිතුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි පරිසර ඇමති අනුරා ඇමතිතුමා හැබැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා ගාව. දැන් තමනවාසල කැමතිද මේකට? කමක් නැහැ. ඔයාට මුකුත් නැහැ. ඔයා කෑගල වැඩක් නැහැ. මේ තියන අය කියන්න ඕන. හරිය කැමතියි කියනවා. හරිද? හරිද? මම මේ කියන්නේ. මම මේ කියන්නේ කරු කතානායකතුමනි. කතානායකතුම තමන්ගේ අමාත්‍ය ධූරේ තමන්ගේ අමාත්‍ය ධූරේ මදය ගලවලා ජනාධිපතිවරයාට ලබා ගැනීම බලය ලබා දෙන්න එපා. ඒ නිසා මම තමනවාසලට කියන්නේ මේ පාර්ලිමේන්තුව යටපත් කිරීම එක පැත්තකින් අධිකරණ යටපත් කරනවා, අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව යටපත් කරනවා. ඒ යටපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට දෙනවා. ඒක තමයි අපි මොකද්ද මා කිව්වේ ගෝත්‍රේ නායකයා නීති සම්පාදනය කිරීමේ බලය ගන්නවා. නීති විභාග කිරීමේ අධිකරණ බලය ගන්නවා. ඊළඟ ගෝත්‍රේ නායකයා විධායක බලයක් තමන්ගේ අතට ගන්නවා. මං කියනවා වැඩිපුර ගන්නවා. ගරු කතානායකතුමනි මම දැනගන්න කැමති අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව ලේඛනයක් තිබෙනවා. රාජ්‍ය සේවයට ඇතුළත් නොවන්නේ කවුද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියට සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තිය යටතේ රාජ්‍ය සේවයට ඇතුළත් නොවන්නේ කවුද? ඔන්න තිබුණු ව්‍යවස්ථාව. අගවිනිසුරුවන් මම කියන්නේ තිබුණු එකේ තියෙනවා. මට කියන්න ගියත් වෙලා යනවා මගේ කාලේ. තිබුණු එකේ තියෙනවා. ඒකට කාලේ නාස්ති කරන්න ඕනේ. හැබැයි තමුන්නාන්සේලා මේ 19ට අලුත් එකක් දාලා තියෙනවා. කවුද? 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 ජනාධිපති ලේකම් කාර්යාලය. දැන් තමුන්නාන්සේලා දානවා රාජ්‍ය සේවයට ඇතුළත් නොවන කණ්ඩායමක් හැටියට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ඇතුළත්වේ 20ට. එයි ගරු කතානායකතුමනි මේ රටේ රාජ්‍ය සේවය තමයි ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙවන්නේ. හැබැයි රාජ්‍ය සේවයෙන් ඉවත් කරපු ආයතන බවට පත් කරනවා ජනාධිපති ලේකම් කාර්යාලය. පාර්ලිමේන්තුවත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරපු ආයතනය. ඒක පිළිගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඉන්නවා. සිලවන මැදිහත්වීමක් තියෙන ඕනකම තිබෙනවා. ඉන්දා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඇතුළු පාර්ලිමේන්තුව ඒක ස්වාධීන විවස්ථාදායක සභාවක් හැටියට කටයුතු කරන්නම්. පාර්ලිමේන්තුවේ එහි නිලධාරීන් කවරෝ අමාත්‍යාංශයකට යටත් කිරීම හෝ කවරෝ රාජ්‍ය සේවයකට බැඳීම පාර්ලිමේන්තු ස්වාධීනත්වයට බාධාවක්. මම ඒක පිළිගන්නවා. හැබැයි මම දැන් කන කැමති ජනාධිපතිවරගේ කාර්ය මණ්ඩලයේ රාජ්‍ය සේවෙන් අයින් කරන ලැයිස්තුවර දැම්මේයි. මේ පාර්ලිමේන්තුවට කියන්න. ඇයි? ජනාධිපතිවරගේ කාර්ය මණ්ඩලයේ තවදුරටත් රාජ්‍ය සේවයට අයිති නැහැ. ඒ කියන්නේ ආයතන සංග්‍රහය අයිති නැහැ. ඒ කියන්නේ විනය පියවර අයිති නැහැ. ඒ කියන්නේ බඳවාගැනීමේ පියවර අයිති නැහැ. ඒ කියන්නේ උසස් වීමේ පියවර අයිති නැහැ. ඒ කියන්නේ දේශපාලන සාකාව. දාපි මත උසන් නුන රාජ්‍යම් පටිගෙවන ජනාධිපති ලේකම් කාර්යාලේ රාජ්‍ය සේවෙන් ඉවත් කරන දේශපාලන සාකාව බවට පත් කළ යුතුද? ඇයි? ඇයි? මේ විසර්ජන පනතේ විශාල මුදල් පංගුවක් වෙන් කරගෙන තියෙන ජනාධිපතිවරයා යටතට. ඒ මුදල් වියහිදම් කරන ජනාධිපති ලේකම් කාර්යාලේ. එනිසා ජනාධිපති ලේකම් කාර්යාලේ ලේකම්වරයාගේ සිට අනෙක් අය රාජ්‍ය සේවයට ඇතුළත් නොවන අය බවට පත් කරගන්නවා රිසිසේ මුදල් වියදම් කරන්න. හොඳද? කැත හිත විගණනය කරන්න පුළුවන්. හැබැයි රාජ්‍ය සේවයට ඇතුළත් නැහැ. විගණනය කරලා මම කියන්නම්. මම තව ආවෙ නැතින්ට. හරි හරි. එහෙනම් ඉතින් අපි ඔක්කොම රාජ්‍ය සේවයට ඇතුළත් නෙමෙයි කිමුකෝ. ඊළඟ ගරු කතානායකතුමනි, ඊළඟ වැදගත්ම එක මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. මේ රාජ්‍ය සේවයේ ඊළඟ මතුවෙන ප්‍රශ්නේ. දැන් අපි දන්නවා අමාත්‍යංශක ලේකම්වරයේ පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඒක නිර්ණායක නැහැ. පරිපාලන සේවයෙන් පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික වගේ තැනක් නම් ව්‍යාපාරිකයෙක් පත් කරන්න පුළුවන්. අපිට මතකයි මාර්ග සංවර්ධන නැ ප්‍රවාහන අමාත්‍යංශයේ මහලේකම්වරයා බවට පත් වුණා ධම්මික පෙර මහත්මයා නේ ඔබතුමායි කාලෙම මට පත්කිරි නේ. එතකොට එහෙම පත් කරන්න පුළුවන්. ඒ කවුද? අමාත්‍යංශ ලේකම්වරු. දැන් අද ගත්තොත් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නේද හමුදා නිලධාරියෙක්, විදේශ අමාත්‍යංශ ලේකම්වරයා හමුදා නිලධාරියෙක්, කුස්කර්ම අමාත්‍යංශ ලේකම්වරයා හමුදා නිලධාරියෙක්. තව මම කියන ප්‍රශ්නයක් නැහැ. ඇයි? ජනාධිපතිවරයාට ලේකම්වරු පත් කිරීමේ බලය තිබෙනවා. හොඳයි. හැබැයි දැන් තමුන්වහන්සේලා මේකට අලුත් වගන්තියක් දානවා. රාජ්‍ය සේවය පිළිබඳ 20 වෙනි සංශෝධනයට අලුත් වගන්තියක් දානවා. මෙන්න මේක. අමාත්‍යංශක ලේකම්වරයා, මේක තිබුණ නැති වගන්තියක්. අමාත්‍යංශක ලේකම්වරයා දූරදැරීම එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයා රජයේ සේවයේ වෙනත් යම් කිසි තනතුරකට පත් කරනු ලැබිය හැක්කේය. එයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කැබිනට් මණ්ඩලයට ආයතන ප්‍රධානින් පත් කිරීමේ බලය. කුස්කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් කරන්නේ කැබිනට් මණ්ඩලය. ගෝචන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා පත් කරන්නේ කැබිනට් මණ්ඩලය. හරි. හැබැයි සාමාන්‍ය සම්ප්‍රදායක හැටියට මේ දෙපාර්තමේන්තුව ඇතුලේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හෝ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය කොමසාරිස්වරයා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වෙනවා. ඇයි? ඒ බලය කැබිනට් මණ්ඩලයට තියෙනවා. හැබැයි විශේෂිත බලයක් දෙනවා. ඉස්සරලම ජනාධිපතිවරයාට බලය දෙනවා අමාත්‍යංශක ලේකම්වරයෙක් පත් කරන්න. ඊළඟ කැබිනට් මණ්ඩලයට බලය දෙනවා අමාත්‍යංශක හිටපු ඕනෑම ලේකම්වරයෙක් රජයේ වෙනත් තනතුරකට පත් කරන්න. මම කියන්නේ ඒ කියන්නේ පත් කිරීම ගැන තියෙනවා ජනාධිපති නෑ ඔබතුමාගේ කතාවද කියන්නේ. ආ වගන්ති ගැන ඔබතුමාට, ඒ කියන්නේ 16 වෙනි පිටුවේ 51 වගන්තියේ. ඔව් 20 ඔබතුමා අපිට ඉදිරිපත් කළ තියෙන 20. එතකොට ඒකේ 51 වගන්තියේ ලේකම්වරු පත් කිරීම ගැන තියෙනවා, ලේකම්වරු ඉවත් කිරීම ගැන තියෙනවා, ඊළඟ ඉවත් වෙන ලේකම්වරු ගැන කියනවා. ඉවත් වෙන ලේකම්වරු ගැන කියනවා අමාත්‍යංශක ලේකම්වරයා ධූරේ දැරීම එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයා රජයේ සේවයේ වෙනත් යම් කිසි තනතුරකට පත් කළ හැක්කේය. උදාහරණයක් ඇටියට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වර්තමාන වෙනකොට ජෙනරාල් කෙනෙක්. හොඳ මහත්මෙක්, වෛද්‍යවරයෙක් කමක් නැහැ. හැබැයි ඔහු තියන්න වෙන්නේ අමාත්‍යංශ ලේකම් තනතුරු ඒ ආකාරයේ තනතුරු විතරයි. හැබැයි ඔහු අමාත්‍යංශ ලේකම්වරයා වූ නිසා ඒකෙන් ඉවත් කරලා ඕන නම් සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන්න පුළුවන්. ඒ එසේ අමාත්‍යංශයක ලේකම්වරයා ධූරය දැරීමේ එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයාට රජයේ සේවයේ අවසන් යම් කි මේ රජයේ සේවයේ වෙනත් යම් කිසි තනතුරකට පත් කරන ලැබිය හැක්කේය. ඉතින් දැන් අපි දන්න කවුද විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා? අපි දිනේෂ් ගුණවර්ධන එමතුමාගේ ලේකම්වරයා කොළඹගේ එමතුමා. ඒ අමාත්‍යංශ ලේකම්වරේ පත් කිරීමේ බලය තිබෙනවා. හැබැයි ඊළඟ විදේශ කඩු දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂණවරයා බවට ඔහුව පත් කළ හැකි. ඇයි? ඔහු සුදුසුකමක් ලබාගෙන තිර හිටපු අමාත්‍ය ලේකම්වරයෙක් කියන. ඉතින් ඔබතුමාලා ඔළුව වැටුවට වැඩක් නැහැ කියවන්න. මම මේ ව්‍යවස්ථාවේ තියෙන කියවන්නේ. අපි මේ විවාද නේ. ඉතින් එහෙනම් මේක දැම්මෙ මොකටද? මේක මෙතෙක් 51 වෙනි ආණ්ඩුක්‍රම වගන්තියට තිබුණ නැති වගන්තියක්. මම දාන්න පස්සේ කියන්නකෝ. මේ 51 යටතේ තිබුණ නැති වගන්තියක්. 51 යට තිබ්බේ පත් කිරීම තිබුණා, ඉවත් කිරීම තිබුණා. ඉවත් කළ ලේකම්වරයෙකුට මොකද්ද කළ හැක්කේ කියලා දැන් දාලා තියෙනවා. ඉවත් කළ ලේකම්වරයෙක් කැබිනට් මණ්ඩලයට පුළුවන් රජයේ ඕනෑම තනතුරක පිටවන්න. දැන් තමුන්වන්සලා කියනවා සමහර අය අමාත්‍යංශ ලේකම්වරු බවට පත් වෙලා තිබෙනවා. මේකෙන් පස්සේ ඔවුන් අධ්‍යක්ෂ ජනරාල්වරු බවට පත් කරන්න පුළුවන්. දැන් පුළුවන්. හැබැයි ගරු අගමැතිතුමනි, දැන් තියෙන දේ තමයි සාමාන්‍ය සම්ප්‍රදාය අපි තියෙනවා. මොකද සංස්ථා සභාපතිවරු නේ මම කියන්නේ, දෙපාර්තමේන්තුවල ප්‍රධානී. ඔවුන් එන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂකරගේ උසස් වීමක් ලෙස තමයි මෙතෙක් සම්ප්‍රදායක් ලෙස එන්නේ. කුසිකර්ම අමාත්‍ය දැන් තමුන්වන්සල නීතියක් ගෙනවා. හිටපු ලේකම්වරේ, හිටපු ලේකම්වරේක් නේ ආයතන ප්‍රධානී කරන්න පුළුවන්. නේ නේ, මේ ඇවිල්ලා මම කියන්නේ අමාත්‍යංශයේ පරිපාලන සේවය ඉන්න අය ගැන නෙවෙයි. අමාත්‍යංශ ලේකම්වරු වෙටේ එළියෙන් දානවා, ව්‍යාපාරිකයෙක් දානවා, හමුදා ජනරාල්වරයෙක් දානවා. හැබැයි ඊට පස්සේ ඔව් හිටපු අමාත්‍යංශ ලේකම්වරේ බවට පත් වෙනවා. ඒ හිටපු අමාත්‍යංශ ලේකම්වරයා රාජ්‍ය සේවයට ගන්න පුළුවන්. හරිද? තාරා උදාහරණයකට ගත්තොත් ඔබතුමාට මතකයි, ගරු අගමැතිතුම ඔබතුමාට මතකයි, ඔබතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ගැටුමක් කරා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තාරාදිමෙල්ලෙක්. තාරාදිමෙල්ලෙක් ගැටුමක් කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශ ඒකාලේ මතකද? තාරාදිමෙල්ල අධ්‍යාපන ලේකම්ට ඉන්නකොට. ඒතකොට දැන් ඒ අධ්‍යාපන ලේකම් ඕනනම් ඔබතුමාට මන් දන්නේ නැහැ. දැන් සබත්තාවේ කොහොමද කියන්නේ? පළු මිත්‍ර වී තිබෙනවනේ ඔබතුමාට. ඒ ගැනලා අධ්‍යක්ෂක ප්‍රධානී කරන්න පුළුවන්. හරි. එහෙම නැත්තම් මේ වගන්තිය දැන් මේ ඇයි? මම පැහැදිලි කරන්න. ඊළඟ කරු කතා නැගිටුම. ඊළඟ වැදගත් දේ තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ වැදගත් සංශෝධනයක් ආවා. ඒ වැදගත් එක තමයි 41 වෙනි වගන්ති 41 වෙනි පිටුවේ ගරු කතානායකතුමනි, ඒක ඉතාමත් වැදගත් වගන්තියක්. අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආපු ඒක තමයි මෙන්න මේ තනතුරු. අගමිනි සූරරයා, ශ්‍රේෂ්ඨාධිකාරී මිනිසුරුවන්, අභියාචනාධිකාරී සභාපතිවරයා, අභියාචනාධිකාරී මිනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සභාවේ සභාපතිවරයා සහ අනෙකුත් සමාජිකයින්, නීතිපතිවරයා, විඝ්නඝාතිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, මේ තනතුරු වැඩ බලන්න පත් කරන්න පුළුවන් සති දෙකකට. නැවත සති දෙකකින් පසුව ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ගන්න ඕන. ඇයි? මෙවැනි වැදගත් තනතුරු පුරප්පාඩුවෙන් නොතිබිය යුතු කියන ස්ථාවරයක් තිබෙනවා. ඒ නිසා මොකද කරලා තිබෙන්නේ? 19 වෙනි සංශෝධන වැදගත් සංශෝධනයක් ගෙනාවා. යම් වැඩ බලන පත් වීමක් පත් කළ හැක්කේ සති දෙකකට පමණි. එය අනුක්‍රමිකව තව සති වලට වැඩි කරන්නේ නම් සති දෙකෙන් දෙකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලක් කළ යුතුය. ඒ වගන්ති අනුව ගත්තොත් ගරු කතානායකතුමනි, දැන් ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා ව්‍යවස්ථා විරෝධී. හන්දන්නේ මේ වගන්ති අනුව. ඇයි? දැන් ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා ව්‍යවස්ථා සභාවේ සති දෙකෙන් දෙකට ඔහුගේ දීර්ඝ කිරීම අනුමත කරගෙන නැහැ. එහෙනම් මේක 19 වෙනි සංශෝධනයේ තිබුණ වැදගත් සංශෝධනයක්. ඇයි? ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. අපේ රාජ්‍ය සේවයේ මේ දේශපාලන හස්තයට ගන්න එක යාන්ත්‍රණය තමයි වැඩ බලන තනතුරු. පොලිස්පතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා, නීතිපතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණ අගමිනිසුරයා වැඩ බලන තනතුරේ තියෙනවා, අභියාචනාධිකරණ සභාපතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා, පොලිස්පතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා, ඕනම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩ බලන තනතුරේ තියෙනවා. ඉස්සරහින් කරත්තලයක් තියෙනවා. මොකද්ද? ස්ථිර වීම. ස්ථිරපත් වීම දිහක් එකකටද? ජනාධිපතිවරයා. එහෙනම් වැඳ නමස්කාර කළ යුත්තේ කාටද? ජනාධිපතිවරයාට. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය සේවයේ වැදගත්ම ආයතන මේ වැඩ බලන තනතුරු හරහා තමන්ට අනියත ලෙස මෙහෙමා ගැනීමේ බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි 19 වෙනි කප්පාදු කරේ. 19 වෙනි සංශෝධනයෙන් කිව්ව මොකද්ද? එහෙම බලයක් තියාගන්න පුළුවන් සති දෙකක් විතරයි. සති දෙකකට පසුව ව්‍යවස්ථා සභාවෙන් ගන්න ඕන කියලා. තමුන්වහන්සේලා මුළු වගන්තියම අයින් කරනවා. අයින් කළා තමුන්වහන්සේලා මොකද කරන්නේ? ඕනෑම කාලයක් වැඩ බලන තනතුරු තියාගන්න පුළුවන්. ඇයි? දැන් මේ මම නැවතත් කියන්නේ ගරු අගමැතිතුමා, මේ 19 වෙනි මේ විවස්ථාවේ 41 ඈව ගන්ති 90 පොලිස්පතිවරයා දැන් විවස්ථා විරෝධී. ඇයි? එයා සති දෙකෙන් දෙකට විවස්ථා සභාවට අවිලා අනුමැතිය අරගෙන නැහැ. විවස්ථා සභාව. නමුත් විවස්ථාවේ අනුමැතිය අරන්නේ. නම් මම කියන්නේ අපි හිටියට වැඩක් නැහැ නේ ජනාධිපතිතුමා විසින් නම එවන්න ඕන. මෙයාමම සති දෙකකට නැවත පත් කරා.
ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසාන වෙගෙන යන්නේ.
ඔව්. ඊළඟ ගරු කතානායකතුමා මම අවසන් කරනවා. ඊළඟ ප්‍රධාන ටික දැන් මේ ප්‍රධාන සාකච්ඡාවට බඳුන් වුණු විගණනය පිළිබඳ ප්‍රශ්නේ. දැන් මම දැක ජීඑල් පිරිසමුතුමා කියන විවස්ථාවෙන් අපි අයින් කරාට 50න් තියෙනවා. ඉතින් විවස්ථාවෙන් අයින් කරාට 3න් 2ක් වුණා 50න් අයින් කරාට 2න් 1යි. හරිද? ඒතර 50න් විවස්ථාවේ තියෙන එක බලවත් 50ේ තියෙන එක දුර්වලයි. හරි. දැන් එතුමා කියන විවස්ථාවර දානවා කියලා. හැබැයි තමුනාසල විගණන කොමිසම අහෝසි කරනවා. නේද? හැබැයි විගණන දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිබුණා. හැබැයි එයින් අපි දැක්ක මොකද්ද? විගණනයට බාධා ඇති වෙනවා ඒ ස්වාධීනත්වය නැති නිසා කියලා. ඉතින් විගණන දෙපාර්තමේන්තුව ස්වාධීනත්වය ඇති කිරීම වෙනුවෙන් තමයි විගණන කොමිසම ස්ථාපිත කරේ. විගණන කොමිසම හරහා විගණන දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වයන් තුනක් දුන්නා. එකක් මූල්‍ය ස්වාධීනත්වය. නැත්තම් භාණ්ඩාගාරය ඉල විගණන දෙපාර්තමේන්තුව සල්ලි ඉල්ලන්න ඕන. හැබැයි විගණන දෙපාර්තමේන්තුවම භාණ්ඩාගාරය විගණනය කරන්න ඕන. ඒ වෙනුවට කොමිසම හරහා පාර්ලිමේන්තුවට එවලා කෙලින්ම පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරලා දෙනවා කොමිසම හරහා දෙපාර්තමේන්තුවට. විගණන ස්වාධීනත්වය හැදුවා කොමිසමෙන්. දෙක කාර්ය මණ්ඩල පරිපාලන ස්වාධීනත්වය රාජ්‍ය සේවා කොමිසමෙන් ගලවලා විගණන කොමිසම අතලට බඳවා ගැනීම උසස් කිරීම මාරු කිරීම විනය ක්‍රියා මාර්ග ගත්තා. පරිපාලන ස්වාධීනත්වය හැදුවා. ඊළඟ විගණනීයට කාර්ය ස්වාධීනත්වය හැදුවා. මොකද විගණන කොමිසම විසින් කාර්ය පටිපාටියක් හදනවා. දැන් තමුනාසලා පැරණි විගණනේ තියෙනවා. හැබැයි කොමිසමෙන් අපේක්ෂා කරපු ස්වාධීනත්වයක් තියෙනවා. ඒක තමයි මූල්‍ය ස්වාධීනත්වය. මොකද මුදල් වෙන් කරන්න කෙලින්ම පාර්ලිමේන්තුවෙන් කොමිසම ආවා. භාණ්ඩාගාරයට යන්න ඕනේ මුදල් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට එන්නේ නේ. කාර්ය මණ්ඩලය. ඒගොල්ලන්ගේ පත්වීම් උසස් වීම් මාරු කිරීම ඒවා තියෙන්නේ කොමිසමේ. කාර්ය උපමාන සකස් කරන්න කොමිසම. මේ ජාතික ආරක්ෂාව කියන හැම එකටම යටත් වෙනවා. විශේෂයෙන් ගත්තොත් ජාතික ආරක්ෂාව යටත් මොකේද? රටේ විශාල ඩොලර් සංචිතේ හිඳිලා තියෙනවා. MCC එකෙන් ඩොලර් එනවා. MCC එක හරහා ඩොලර් ආවේ නැත්නම් රටේ ආරක්ෂාව කඩාවැටෙනවා. මම කියන්නේ විය හැකිද? ඒ නිසා ජාතික ආරක්ෂාව කියන නිර්ණායක දාන්න. ඒ නිසා මේ ඩොලර් ගන්න ඕන. මේ ඩොලර් ගන්න නම් මේ පන සම්මත කරන්න ඕන. ඒ නිසා ජාතික ආරක්ෂාව කියන එකේ සීමා මායිම් කියන්නේ රටේ අයවැය පරතරයක් ඇති වී තිබෙනු.
හරි. දැන් අවසන් කරන්න මන් තියෙනවා.
අවසන් කරන ඊළඟ අවසන් එක ගරු කතානායකතුනි මා තව තිබුණත් අවසන් කරන්න ditto ප්‍රවේශ භාවය පිළිබඳ. ditto ප්‍රවේශ භාවය පිළිබඳ මේක විශාල සාකච්ඡාවක් බඳු මී තිබෙනවා. මා කියන එක අයින් කරන්න කියලා. ඒක අයින් කරන්න බැරි නම් අඩුම තරමේ මේක සංශෝධනය කරන්න ditto ප්‍රවේශයන්ට අපේ රටේ පාර්ලිමේන්තුවට පළාත් සභාවට නැත්නම් ජනාධිපතිවරයා බවට පත් වෙන්න බෑ. එහෙත් එම වගන්තිය බැසිල් රාජපක්ෂට අදාළ නොවේ කියලා. කමක් නැහැ. එතකොට කරු කතානායකතුමනි මේක එක 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 තැනකින් මේක බේරෙනවනේ.
හරි බොහොම ස්තුති.
හරි. මොකද එහෙම කරානේ.
රෝහිත අබේගුණවන්දන කරු මන්ත්‍රීතුමා.
සංශෝධන වලට එන්නේ නැහැ. ඔබතුමාගේ සංශෝධනයක් කරලා දෙන්න.
හරි.
කරු.
අයිති කාලයට වඩා විනාඩි 12ක් අරගෙන
තියෙනවා. කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ 20 වන සංශෝධනය අද මේ සභාගබට ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ
කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මම එතුමාගේ කතාවේ එක තැනකින් මම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කියනවා මේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු රාශියක් තිබුණා. ඒ අඩුපාඩු රාශියක් තිබිනෝ 19 වෙනි සංශෝධනය ගැන කියන ගමන් එතුමා කියනවා මේ ලංකාවේ ආණ්ඩු පාලනය තුල අසාර්ථකම පාලකයෝ දෙදෙනා බවට පත් උනේ 2015 ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව කියලා. ඒ කියන්නේ මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එක තමයි එතුමා කියන්නේ. හැබැයි මම අනුර කුමාර දිසානායක මැතිතුමාට මතක් කරනවා මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. ඒ ආණ්ඩුව ඒක ඇල්ල හැලුණා. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙනා. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ව පාවදීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. ආ එතකොට අපි බොහොම පැහැදිලිව මේ රටේ මිනිස්සු මේ හොඳට තුන් වේල බත් කන මිනිස්සු මේ ආකාරයට තමන්ගේ වචන ටික හසුරවලා ඒ ආකාරයට මිනිස්සුන්ව මුලා කරන ක්‍රමවේදය තුල මම බොහොම පැහැදිලිව කියනවා ජනතාව බුද්ධියෙන් මේවට අහුන්කන් දිය යුතුයි කියන එක. 19 වන සංශෝධනයේ අයිතිකරුවන් වෙච්ච අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ මුවෙන්ම පිට වුණු මෛත්‍රී රනිල් කියන ඒ සාධකයේ තුල එතුමා හලාගත්තත් එතුමත් ඒ ආණ්ඩුව නිර්මාණය කරන්න පෙර 2015 යහපාලන ආණ්ඩුව එන්නට පෙර සැලසුම් කරපු ව්‍යවස්ථා සංශෝධනයක් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මොකද හේතුව ඒ වෙලාවේ අපි දැනගත්තා නොගැලපෙන දීගයක් කන්න යනවා කියලා. ගැලපෙන්නේ නැති ජෝඩුවක් කසාද බඳන්න යනකොට ගමේ කතාවක් තියෙනවා ඒ කසාදය ගැලපෙන්නේ නැති කසාදයක් බවට පරිවර්තනය වෙනවා කියලා. ඒ කසාදය කතිකාව ඇති කරගන්න වෙලාවේ මාමිත්‍ර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට රාජපක්ෂ භීතිකාවක් ඇති වෙලා තියෙන නිසා එතුමා කල්පනා කරා යහපාලන ආණ්ඩුව හදන්න අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ පූර්ණ සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙල තුල තමයි එදා යහපාලන ආණ්ඩුව බිහි වුණේ. ගරු කථානායකතුමනි, ඒ යහපාලන ආණ්ඩුව බිහි වීමෙන් පස්සේ අර මම කියපු විදිහට නොගැලපෙන දීගයක් නොගැලපෙන ජෝඩුවක් කසාද බැන්දම හම්බ වෙන දරුවා විකෘති දරුවෙක්. එහෙනම් විකෘති දරුවා තමයි 19 වන සංශෝධනය. ඒ විකෘති දරුවා තමයි අද මේ රට ආපස්සට ගෙන යාම විතරක් නෙමෙයි, මේ 19 වන සංශෝධනය තුළින් ලැබුණු ප්‍රතිඵල මම මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉන්න වෙලාවේ, ඒ වගේම විපක්ෂයේ බුද්ධිමත් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්න වෙලාවේ මම මතක් කරනවා අගරු ඉමිටියාස් බාගේ සහෝදර මන්ත්‍රීතුමනි, මේ බලන්න 19 වෙනි සංශෝධනයේ ලැබුණු ප්‍රතිඵල මොනවද කියලා. රටට සහ ඔබ පක්ෂයට 19 වෙනි සංශෝධනයේ අයිතිකරුවා කවුද කියලා ඇහුවොත් බොහොම පැහැදිලිව අපිට කියන්න සිද්ධ වෙනවා ඒකේ ප්‍රබලම අයිතිකරුවා බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි ප්‍රබල නායකයන් හදපු ප්‍රබල පක්ෂයක් මද්දුව බණ්ඩාර හිටපු ඇමතිතුමනි. ඒ ප්‍රබල පක්ෂය මේ 19 වෙනි සංශෝධනයේ අයිතිකරුවා බවට පත් වෙනවා, සදාදරණීය පියා බවට පත් වෙනවා. ඒ පක්ෂය මේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ තුලින් රටට ලැබෙන වාසි ගැන කියලා, ඒ තුලින් රටේ ඇතිවන ඉරණම ගැන කියලා 19 වෙනි සංශෝධනය ගෙනාවා. ගරු කථානායකතුමනි, 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනවා දානමන සංශෝධනය ගේන දවස 2015 මැයි මාසේ 15 වෙනිදා 2015 මැයි මාසේ 15 වෙනිදා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා 2019 2020 අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට 19 වෙනි සංශෝධනය ගේන්න මූලිකත්වයේ ගත්ත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච ලයිස්තුවෙන් ලංකා දේශපාලන ඉතිහාසයේ අවුරුදු 70ක් පරණ වෙච්ච පක්ෂයක එක මන්ත්‍රීවරයෙකුට මේ සභාවකට එන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි. ඔව්. නෑ මම අහන්නේ මේක ගැන හොඳට කල්පනා කරලා. පරණ UMP කාරයෝ වෙච්ච දේ 19 ගේන්න තමුන්නාසලා හොඳට දරදී ආදී මිනිස්සුනේ. ඒ 19 ගෙනල්ලා 19 ගෙනාවු පක්ෂයට වෙච්ච දේ මම මේ කිව්වේ. 19 ගෙනල්ලා රටේ ප්‍රබල පක්ෂයක් එහෙම් පිටින්ම පොළවට සමතලා වුණා. අලියා කියලා කිව්වම මතක් වුණේ UNP. අද අලියා සිරිකොතෙත් නෑ, රටෙත් නෑ, හොයා ගන්නත් නැති පරිවර්තනය වෙලා. ඒ අවුරුදු 70ක පක්ෂයකට ගිය කල. ජනතා යුක්ති පෙරමුණ එකතු වුණා මේ 19 හදා. අපේ සහෝදර පක්ෂය, අපි හිටපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා. මොකද්ද සිද්ධ වුණේ? ඇත්ත තිත්තයි ගරු කථානායකතුමනි. මොකද්ද සිද්ධ වුණේ? රටේ ජනතාව බැලුවා මේ වගේ දේවල් කරනාට මොකද්ද දිය යුතු දඬුවම? මොකද්ද සිද්ධ වුණේ? ඕනම පක්ෂයක ඕනමක තත්ත්වයක පක්ෂයක් තුල තියෙන ඕන තමන්ගේ සමාජිකයන් සහ පක්ෂයේ මිනිස්සු. පක්ෂයේ මිනිස්සු පක්ෂය අතහැර යනවා. ජනතා විමුක්ති පෙරමුණටත් මිනිස්සු දෙනවා පණිවිඩය. මොකද්ද පණිවිඩය? සමස්ත ඡන්දය පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් 3%ට ජනතා විමුක්ති පෙරමුණ පල්ලෙහාට ගේනවා. ගරු කථානායකතුමනි. එහෙමනම් මේ 19 හොඳයි කියලා මේ අර්ථකථනය කරන, මේ 19 මේ වගේ දේවල් සිද්ධ වුණා කියලා කියන අයගෙන් අපි අහනවා 19 ගෙන ආපු UMP මොකද වුනේ? 19ට සහයෝගය දීපු ජනතා විමුක්ති පෙරමුණට මොකද වුනේ? අද මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි තව තියෙන ප්‍රතිඵල ගරු කථානායකතුමනි. 19 ගෙනල්ලා ගේන්න වැඩ කරලා දරදී ඇදලා කෙටුම්පත් අදලා සියල්ල කරපු රාජ්‍ය නායකයෝ දිනනවා මෙතන. මේ සභා ගැබේ හිටියා ගරු මන්ත්‍රීතුමනි රනිල් වික්‍රමසිංහ අවුරුදු 43යි දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම. අවුරුදු 43යි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ පාර්ලිමේන්තු නියෝජනය. අවුරුදු 43 පාර්ලිමේන්තු නියෝජනය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරනවා ගරු කථානායකතුමනි. තව ඉන්නවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මංගල සමරවීර දේශපාලන ඉතිහාසයක් තියෙන මංගල සමරවීර ඇමතිවරයා දේශපාලනයේ සදහටම ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා දුරදක්නා නුවණක් තින්ද ඉල්ලාස් වෙනවා. ජෝන් නමරතුංග ඇමතිවරයා පාර්ලිමේන්තු අවුරුදු 40කට වැඩි ඉතිහාසය දේශපාලන වශයෙන් අනාථ භාවයට පත් වෙනවා. ඒ වගේම 19 ගෙනල්ලා මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරු දෙන්නගේ මංගල සමරවීර ගෙදර යනවා. රවි කරුණානායක මුදල් ඇමතිවරයා මිනිස්සු ගෙදර යවනවා. එක්කෙනෙක් කැමැත්තෙන් ගෙදර යනවා, අනිත් එක්කෙනා කැමැත්තෙන් ගෙදර යවනවා. මේ 19 වෙනි සංශෝධනයෙන් මේ යහපාලන ආණ්ඩුවට ලැබිච්ච ප්‍රතිඵල සහ ඒ අය විසින් වපුරපු ඒ වපුරපුකේ අස්වැන්න ලබාගත්තු හැටි අවුරුදු 4ක් 5ක් යනකොට අපේ ඇස් දෙකට දැක්කා. අපේ කන් දෙකට වුණ ගරු කථානායකතුමනි. ඒකයි තත්ත්වය. එහෙමනම් මේ 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ මම මුලින් කියපු විතර විකෘති දරුවෙක්. නොගලපෙන දීගේක ලැබිච්ච විකෘති දරුවෙක් තමයි මේ යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 වෙනි සංශෝධනය. ගරු කථානායකතුමනි 19 වෙනි සංශෝධනය තුල ගරු කථානායකතුමනි අපි දැක්ක මේක ගෙනාවේ යහපාලනය වෙනුවෙන්. යහපාලනය වෙනුවෙන් මේක ගෙනාවේ. ඒ කියන්නේ දූෂණයෙන් තොර, භීෂණයෙන් තොර, රාජ්‍ය සම්පත් සුරකින මේ ගෙනාපු යහපාලන 19 වෙනි සංශෝධනය තුල විගණනය ගැන දැන් 20 වෙනි සංශෝධනය එනකොට විගණනය ගැන යම් යම් මාතෘකා මතුවෙනවා. හොඳයි. විගණනය වැඩිපුර වෙන තරමට හොඳයි. නේද මනෝ ගණේෂන් අමෙද්දුනි. විගණනය වැඩිපුර වෙන තරමට හොඳයි. රාජ්‍ය මුදල් අවභාවිතා වෙන නොවන තරමට හොඳයි. ඒක තමයි රැකිය යුතු වෙන්නේ ගරු කථානායකතුමනි.
ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඔබතුමා මේ උලාසන ඉදීම ගැන සතුටු වෙනවා. ඔබතුමත් අපිත් අර විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට වාඩිගෙන හිටියේ ගරු කතානායකතුමනි. මේ තරම් 19 වෙනි සංශෝධනයක් ගෙනල්ලා කොමිසන් සභාව ඇති කරලා මේ සියලු දේවල් කරනකොට ඒ යහපාලන ආණ්ඩුවම 2015 ජනවාරි 8 වෙනිදා බලයට ඇවිල්ලා ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනය ජයම්පති වික්‍රමරත්න කැටුම්පත් කරනකොට පාර්ලිමේන්තුවේ උඩ ඉඳගෙන ඒ අවුරුද්දේම පෙබරවාරි මාසේ 27 වෙනිදා ඒ හිටපු අගමැතිවරයා විසින් අප රටට ආනයනය කරන ලද අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපතිවරයා කරනවා මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමනි. හරි නේද? හරි. අපි ඔබ විරුද්ධයි. මම කියපු එක හරිද? හරි. එහෙමනම් අර එතකොට 19 සම්මත වෙලා නැහැ. 18 වෙනි සංශෝධනේ තියෙන්නේ. 10. ඔව්. ඉන්නකෝ ඉතින්. නෑ නෑ නැති එක තමයි පෙන්වන්න හදන්නේ. මම පෙන්වන්න බලන්නකෝ. 19 වෙනි සංශෝධනයේ තුල තියෙන විනිවිද භාවය ගරු කතානායකතුමනි තියෙන ඒක කෙටුම්පත සකස් කරන අවස්ථාවේදී ටයිකෝඩ් දාලා ඉන්ද්‍රීසියෙන් හොරකම් කරනවා. ලංකා දේශපාලන ඉතිහාසයේ ටයිකෝඩ් දාලා ඉන්ද්‍රීසියෙන් කරපු මහා බැඳුම් කර මංකොල්ලේ ඇති වෙනවා රටේ රාජ්‍ය නායකයාගේ ආශිර්වාදය ඇතුව. අපි නෙවෙයි කියන්නේ, මේ ඉන්න අය කියන්නේ. පහුගිය මැතිවරණ වේදිකාවේ මේ අයගේ මුවින් අපිට අහන්න ලැබුණා වික්‍රමසිංහ මහත්තයා තමයි ඒ මහා බැංකු මංකොල්ලේ මහා මොළකරුවා කියලා. හරි. දැන් ඊට පස්සේ හරි නේද පොන්සේකා මන්ත්‍රීතුමනි? හරියට හරි. ඔය තියෙන්නේ. ඔය එන්නේ දෙයියනේ. ඔය එන්නේ. හරි. ඔය බලන්න අපේ හරි බොහොම හොඳයි. රයිට්. බොහොම හොඳයි. දැකිලා. ඒ නිසා ගරු කතානායකතුමනි මගේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ ගරු කතානායකතුමනි කොතෙන්ටද? දැන් හොරකම සිද්ධ වෙනවා. මහා බැංකුව මංකොල්ල කනවා. අන්න ඒකෙන් පස්සේ මැයි මාසේ එනවා මේ 19 වෙනි සංශෝධනය, මෙන්න මේ විවස්ථා සංශෝධනය. මේකේ තියෙන විගණනය ගැන හොඳට, මේකේ තියෙන දූෂණය නැති කිරීම ගැන. එතකොට දැන් පුළුවන් අන්න මේ ගෙනාපු 19 වෙනි සංශෝධනය උපයෝගී කරගෙන තමන්ගේ 18න් නොතිබුණු 19න් තියෙන යහපාලන රජයට අවශ්‍ය කරන පාර්ලිමේන්තු 3න් 2ක ලැබිත ජනවරම තුලින් පුළුවන් අර හොරකම අල්ලන්න හොරකම. දැන් මේකයි අඩුව තිබුණේ. හොරකම අල්ලන්න ගරු කතානායකතුමනි අඩුව තිබුණේ මෙන්න මේ 19 වෙනි සංශෝධනේ. එතකොට දැන් පුළුවන් අල්ලන්න හොරකම. හොරකම කොහොමද අල්ලන්නේ? තමුන්නාසලගේ හිටපු නායකයාගේ ආශිර්වාදය ඇතුව. ඒ වෙලාවෙත් ඔබතුමාල්ලා කිව්වේ ආසියාවේ කම්පියුටරේ අපේ ලොක්කගේ මොලේ. එහෙමයි කිව්වේ. අපේ ලොක්ක තරම් ලොක්කෙක් තව කොහෙද හිටියේ කියලා කිව්වේ. හැබැයි එතුමාගේ ආශිර්වාදය ඇතුව සිංගප්පූරුවට පැනලා යනවා අර්ජුන් මහේන්ද්‍රන්. 19න් අල්ලපු හොරෙක්ව මට පෙන්නන්න. 19 මේකලගේ ආශිර්වාදය ඇතුව තමයි පිට වෙන්නේ ගරු කතානායකතුමනි. ඒ නිසා මේ 19 වෙනි සංශෝධනය තුල මොනවද මේ විගණනය ගැන මේ දූෂණයට තියලා තියෙන ප්‍රතිඵලය කියන එක අපි ඊළඟ කතිකයන්ගෙන් මම කියනවා පැහැදිලිව අපිට ඔප්පු කරලා පෙන්වන්න කියලා ගරු කතානායකතුමනි. ඔව්. හරි. මම සාමාන්‍යයෙන් කැමති නැහැ ඒ තත්ත්වයටපත් වෙන්න. ඒ නිසා තව ටිකක් අහගෙන ඉන්න. ඒ නිසා බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕන මේ එකම ගරු කතානායකතුමනි, අපි දැක්කා විශේෂයෙන්ම මේ විවස්ථාදායක සභාව ගැන කතා කරා ගරු කතානායකතුමනි. විවස්ථාදායක සභාව තුල අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත්, ඒ වගේම මීට ඊයේ දවසේ කතා කරපු කතිකයෝ කතා කළා කොච්චර වටිනවද විවස්ථාදායක සභාවක් තියෙනවනම්. ඒ විවස්ථාදායක සභාවෙන් කොපමණ විදිහට මේ හැම දෙයක් ගැනම ඒකාධිපති වියරුවක් නෙවෙයි තියෙන්නේ, විවස්ථාදායක සභාවකින් තමයි තීන්දුව తీරන ගන්න. ගරු කතානායකතුමනි, විවස්ථාදායක සභාව ගත්තට පස්සේ අපට පේනවා මේ විවස්ථාදායක සභාවට කතානායකතුමා හැටියට ඔබතුමා නෙවෙයි හිටපු කතානායකතුමා ඒකේ සභාපතිවරයා වෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා විසින් කෙනෙකුව නම් කරනවා අගමැතිතුමා වෙනුවෙන් කෙනෙකුව නම් වෙනවා විපක්ෂ නායකතුමා වාඩි ගන්න අනිත් සමාජිකයන්ව නම් කිරීමේ අයිතිය සාකච්ඡා කොට අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සාකච්ඡා කොට තමයි ඒ සමාජිකයන් පත් කරන්නේ මම වේලස්සනින් කිව්වනේ කතා නායකතුමනි 2015 ජනවාරි 8ට පෙර සාකච්ඡාවක් ඇති වුණා කියලා යහපාලන ආණ්ඩුව ගේනකොට මම කිව්වනේ අර නොගැලපෙන දීගයක් කනවා කියලා නොගැලපෙන දීගේ වාඩිගත් සම්බන්ධන් මහත්තයා තියන්නේ සංවිධානය නොගැලපෙන දීගේ වාඩිගත් වාඩිගෙන කිව්වා අපි සම්පූර්ණම යහපාලන ආණ්ඩුව ගේන්න උදව් කරන්න අපේ බහුතරය ගැන හොයන්න එපා අපේ විපක්ෂ නායකකම දෙන්න අපේ බහුතරය හොයන්න එපා අපේ විපක්ෂ නායකකම දෙන්න එතකොට ආණ්ඩුව හොඳට යන්න පුළුවන් විපක්ෂයක් ඉන්න ඕනේ ආණ්ඩුව විවේචනය කරන්න මේ ආණ්ඩුවට විපක්ෂයක් තිබුණ නැහැ පහුගිය ආණ්ඩුවට විපක්ෂය තාණ්ඩු පක්ෂය වුණා ඒ නිසා තමයි 19ට ඇතුල් කරේ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවකින් ඉතුරු සමාජිකයෝ ගේනවා කියලා දෙයි හාමුදුරනේ දැන් කර තෑගිද ඒක දැන් කොහොමද කරන්නේ දැන් අපේ අගමැතිතුමත් එක්ක කතා කරන්න පුළුවන්ද ඉන්න විපක්ෂ නායකතුමත් එක්ක එතුමා එක්ක කතා කරනවා එතුමා කියයි පැකනිල් ගන්න කියයි එතුමාගේ සමාජිකයෙක් ගැන අහුවොත් කියයි ඊට පස්සේ එතුමා කියයි වෙන මොනවා හරි දෙයක් කියයි එහෙනම් මේ මොනවද මේ සිද්ධ වෙන්නේ එතකොට මේ සමාජිකයන් අද අපි බොහොම පැහැදිලිව කියනවා මේ විවස්ථා දායක සභාවෙන් තමයි දරු කතානායකතුමනේ දැනටත් ඉන්න පොලිස්පතිවරයාට කියන්නේ අපි වැඩ බලන පොලිස්පති කියලා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්තයාව තෝරාපත් කරගන්නේ මෙන්න මේ විවස්ථා දායක සභාවෙන් දරු කතානායකතුමනේ මේ විවස්ථා දායක සභාවෙන් තෝරන කොට මේ කියන කතානායකතුමා කරු ජයසූරිය ඒ වගේම අගමැතිතුමා වෙනුවෙන් හිටපු නියෝජිත മന്ത്രി අමතිවරයා පාට්ලි චම්පික අමතිවරයා විජේදාස රාජපක්ෂ අමතිතුමා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා මේ සියලු දෙනාත් එක්කම අර නම් කරන සමාජිකයෙකුතුලා තමයි මේ පූජිත ජයසුන්දර මහත්තයාව රටට ගැලපෙන මෙන්න හොඳම පොලිස්පතිවරයා බවට විවස්ථාදායක සභාවෙන් දැන් මේක හිටපු ජනාධිපතිතුමා හරි කවුරු හරි කෙනෙක් නම් කරා නම් මේ පාස්කු එකේ අපිට දැන් පැහැදිලි ලෙසම ඇඟිල්ල දික් කරන්න තිබුණා හැබැයි දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට මේ ඉදිරිපත් කරන සියලු කාරණා එක්ක බලනකොට දරු කතානායකතුමනි මම ඔබතුමාට යෝජනා කරනවා මේ විවස්ථාදායක සභාවේ ඉන්න සමාජිකයන්වත් ජනාධිපති කොමිසමට කැඳවන්න ඕන වැරදි නිර්දේශයක් කරපු මිනිස්සුන්ග මේ 19 මට පෙන්වන්න එවැනි වැරදි නිර්දේශයක් කරපු සමාජිකයෙකුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද කියලා පෙන්වන්න හැබැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නම් ඒකට විරුද්ධව 19 නොතිබුණත් ජනතාව තීන්දුවක් දුන්න ගරු කතානායකතුමනි ජනතාව පරමාධිපත්‍ය අයිතියෙන් දුන්න ඔබ සුදුසු නැති පුජ්‍යලෙක් කියලා ගෙදර යවුවා මං අහනවා මේකේ හිටපු ඉතුරු ඉන්න සමාජිකයන්ගෙන් මම අහනවා
ජනාධිපතිතුමාගෙන් ගරු ඇමතිතුමා ජේෂ්ඨයාගේ නම නිර්දේශ කළා අරී කියලා ව්‍යවස්ථාදායක සභාවට එතුමා ජේෂ්ඨයාගේ නමට අමතරව දෙවෙනි අඩිය හිටපු පූජිත් ජයසුන්දරගේ නමත් ඇරියා. එතකොට මේ ප්‍රශ්නේ ආරම්භ කරේ එතුමායි. ඒක නොවුණා නම් ජේෂ්ඨයාගේ නම විතරක් ඇරියා නම් වික්‍රමසිංහ තමයි එතන පොලිස්පති වෙන්නේ.
හරි. රයිට්. අන්න බලන්න කතානායකතුමනි. අපේ තරත් පොන්සේක මිත්‍ර මන්ත්‍රීතුමා. දැන් මේ විවස්ථාදායක සභාවේ විනිවිද භාවයක් දිනවද? දැන් මේ විවස්ථාදායක සභාව දැන් මේ කොලේ වහලානේ ගහලා තියෙන්නේ මේ විවස්ථාදායක සභාවකට මොකටද ඇරියේ මොකටද මේ බොරුවට මේ 19 සංශෝධනයක් කියලා විවස්ථාදායක පත් කරේ ඒක නාමික එහෙනම් එක නමක් යවන්න තිබුණාද අයි නම් තුනක් ඇරියේ එහෙනම් නම් තුන ගැන මොනවද සුසුකන්තෝයා බැලුවේ නෑ මේක තමයි කියන්නේ මේ 19 වෙන සංශෝධනයත් යහපාලනය කියන නම් දෙකේම එක අරුතක් තියෙනවා ගරු කතානායකතුමනි මේ දකුණ පැත්තේ ඉඳලා හිටපු ගමන් පාන්දර 3ට 4ට විතර පාන්දර එනවා ලොරි ලස්සන ලයිට් දාලා තිනවා ඒ ලොරිය හොඳ හෝන් දාලා තිනවා උඩ ගහලා තිනවා දෙවි පීචයි බුදු සරණයි කියලා ලොරිය ලස්සනයි, මූණ හොඳයි, රියදුරු සුදු පාට රැඳලා තියෙන්නේ. පොලිසියෙන් නවත්තනවා, නවත්තල ඉවරලා අරලා පිළිපස්ස බැලුවම ඒකේ ඉන්නේ හොරහරක්. හොරහරක්. මේ මෙන්න මේ දානම වෙන සංශෝධනය යාපාන ආණ්ඩුවයි දෙකම එක වගේ. මේ වෑන් තමයි එහෙම් පිටින්ම, මේ වෑන් තමයි රටේ මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම ජනතාව මුලා කරන තත්ත්වයට පත් කරේ. දැන් අපි අහනවා ගරු කතානායකතුමනි, අපි මොකද හේතුව, අපි හම්බන්තොටින් තමයි ගෙනාවේ. හම්බන්තොටින් තමයි අපි බැලුවා, පොදු අපේක්ෂක කෙනෙක් ඕන වෙලා තිබුණා, ඒ හින්දා ගෙනාව. හැබැයි ඒ ලොරිය වෙන්නේ නැති එන්න ඇත්තේ. හැබැයි අන්තිමට හම්බන්තොට යන්නත් බැරි වුණා. හම්බන්තොටින් නෙවෙයි, කොළඹ මිනිස්සුන්ගෙන් චන්දිනල තත්ත්වයට පරිවර්තනය වුණා. ඒකයි ගරු කතානායකතුමනි ඇත්ත තත්ත්වය. එනිසා ගරු කතානායකතුමනි, මේ කොමිෂන් සභා සම්බන්ධයෙන් අපි දන්නවා, මේ කොමිෂන් සභා සම්බන්ධයෙන් ඉදිරිපත් කළා මගේ මිත්‍ර මන්ත්‍රීවරුන්ගෙන් ඔබේ කතාවේදී අපට පිළිතුරක් දෙන්න. මෙතනදී අපි තමුන්නාසලගේ මතය ඉදිරිපත් කරනවා, අපි අපේ මතය ඉදිරිපත් කරනවා. ඒක පිළිතුරක් දෙන්න අපිට කොහොම පැහැදිලිව. අපි අර පාර්ලිමේන්තුව ගාවින් යනකොට, රාජගිරියෙන් යනකොට මැතිව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව කියලා ගහලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒකේ නමේ තියෙනවා, ඒ නාම පුරරත් ගොඩක් වියදම් කරලා තියෙනවා, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව. මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් නෙමෙයි තිබුණේ. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට මහින්ද දේශප්‍රිය මහත්මයා හිටියේ. එතුමා මට මතකයි ඔය ස්වාධීන කොමිෂන් සභා නැතුව තියෙද්දි එතුමා ප්‍රකාශයක් කරනවා මේ රටේ මාධ්‍යයට. මොකද්ද කියන්නේ? යම් විදියකින් ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රශ්නයක් ඇති වුණොත්, යම් ඡන්ද මංකොල්ලයකට ලෑස්ති වුණොත්, කකුල් දෙකට නෙවෙයි වෙඩි තියන්න ඕන, ඔළුවටම වෙඩි තියන්න කියලා ඒ සභාපතිවරයා ප්‍රකාශයක් කරනවා ගරු කතානායකතුමනි. රටේ මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් ගරු කතානායකතුමනි. හොඳයි. මොකද හේතුව? තමන්ගේ බලය, තමන්ට තියෙන ස්වාධීන මැතිවරණයක් පවත්වන්නට කවුරු හරි බාධා කරනවා නම් ඒ වෙනුවෙන් ඔහු ගන්න තියෙන තීන්දුව හරියට ගන්න කෙනෙක් යට ඉදිරිපත් කළා. අපි හිතුවා එහෙම කියපු සභාපතිවරයාට ස්වාධීන කොමිෂන් සභාවක් බවට පරිවර්තනය වෙනකොට, ස්වාධීන මිනිස්සුන් එකට එකතු වෙනකොට අපි හිතුවා ඔන්න දැන් ඉතාම හොඳින් මේ රටේ මැතිවරණ ක්‍රියාත්මක වෙයි කියලා. කොහොමද මැතිවරණ ක්‍රියාත්මක වුණේ?
ගරු ඇමතිතුමා, කාලය අවසානේ
නෑ. මට නහමල් රාජපක්ෂ
එකතුව තමයි
අපේ ගාමිණී ලොග්ග ඇමතිතුමාගෙන් පය කාලය දෙනවා ගරු කතානායකතුමා. එනිසා අපි කල්පනා කරා දැන් හොඳ මැතිවරණයක් රටේ මිනිස්සුන්ට නියමිත වෙලාවට මැතිවරණ ටික තියයි කියලා. මැතිවරණේ මොකද වුණේ ගරු කතානායකතුමනි? පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගරු කතානායකතුමනි, ඔය පුටුවේ ඉන්න ඔබතුමා මෙන්න මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට ඔබතුමා අපිත් එක්ක එක්කව වෙලා කඳුළු ගෑස් කෑවා. ඔබතුමාලා අපි ගිහිල්ලා හයිඩ් පාක් වටරවුමේදී අපිට එළවෙලව ගැහුවා. මොකද්ද හේතුව? මැතිවරණයක් ඉල්ලීම. පළාත් පාලන මැතිවරණය අවුරුදු 4කට වරක් තියන්න ඕන. අවුරුදු 3ක් කල් දැම්මා. මෙන්න ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවෙන් අපිට ලැබිච්ච දායාද. අද එදා 2017 සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා පළාත් සභා පනත වෙනස් කරමින් කාන්තා නියෝජනයක් කියලා රාත්‍රී 10 වෙනකන් හෙලිකොප්ටර්ස් යවලා මන්ත්‍රීවරුන්ව මෙතෙන්ට ගෙන්න ගන්නකන් ඡන්දෙ දිව්වේ නැහැ. ඡන්දෙ නොතිය සැප්තැම්බර් 22 2017 හෙලිකොප්ටර්ස් යවලා රාජ්‍ය මුදල් ආභාවිතා කළා මන්ත්‍රීවරු ගෙන්නලා පළාත් සභාව අපිට අහිමි කර ආදත් පළාත් සභාව අකර්මණ්‍ය පළාත් සභාවක් බවට පත් කරලා තියෙනවා. කොහොමද මේ කොමිෂන් සභාවල පැටිකිරිය හොඳට ගලපෙනව නේද? කොමිෂන් සභාවල පැටිකිරිය ඒක විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, ඒ සියල්ලම පැත්තක තියමු. කොමිෂන් සභාවේ ස්වාධීනයි කියන හූල් මහත්තයා කොමිෂන් සභාවේ නම විකෘති කරනවා. එතුමා කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ පක්ෂයේ නම කියලා කියනවා මේ පක්ෂයට ඡන්ද දෙන්න එපා කියලා ස්වාධීන කොමිෂන් සභාවේ සමාජිකයෝ 3 දෙනාගෙන් එක සමාජිකයෙක් කියනවා. ගරු කථානායකතුමනි, නොදේරන කමට අහන්නේ, නොදන්න කමට අහන්නේ. මේ දන්න කෙනෙක්ගෙන් හරි කියලා දෙන්න, මෙන්න මේ 19 වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ මැතිවරණ කොමිසම් සභාවක හෝ වෙනත් කොමිසම් සභාවක සමාජිකයෙක් එවැනි වරදක් කළාට පස්සේ ඔහුට විරුද්ධව අපිට ගත ඇති ක්‍රියාමාර්ගය මොකද්ද කියලා කියා දෙනවා නම් පිං. මොකද හේතුව? මේව හදනකොට අඩු ගන්න. මේ දැන් කතා කරනකොට අපිට පේනවා කිරෙන්නාවල වගේ. සමහර ඒවා මම දැක්ක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කතා කරනකොට කිරෙන්නාවල දෙහි වලින් හොදලා වගේ කතා කරන්නේ. එතුමා ඒ වගේ බොහොම සුද්ධවන්ත විදිහට කතා කරා. හැබැයි එතුමනත් සහයෝගය ඇතිව හදපු මේ ආණ්ඩුව තුළ මේ වගේ විස්වාධීන කොමිසම් සභාවල දාපු පුජ්‍යලයන් වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා ගරු කථානායකතුමනි. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, අපි දකිනවා විශේෂයෙන්ම අපි දැක්ක දැන් කියනවා මේ අමතිවරු සංඛ්‍යාව ගැන අපි කියන්න ඕන ගරු කථානායකතුමනි. 19 වෙන සංශෝධනයේ තියෙන විදිහම අමතිවරු 30යි. අමතිවරු 30යි ගරු කථානායකතුමනි. කැබිනට් අමතිවරු 30යි පත් කරන්න පුළුවන්. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට හොඳ පණිවිඩයක් දෙනවා. හොඳ පණිවිඩය තමයි 30ක් අමතිවරු පත් කරන්න තියෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටට පණිවිඩයක් දෙනවා. මම 28යි පත් කරන්න අමතිවරුන්ව. 28 දෙනෙක්ව පත් කරන ජනාධිපතිවරයා බවට පත් කරනවා. පත් වෙනවා. දැන් ඒකාධිපති වියරුවක් ගැන කතා කරා. අද මේ දිත්තපුර වැසි භාවය ගැන කතා කරනවා ගරු කථානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගැහුවෙත් ඔය බෝලෙන්ම තමයි. ඔය බෝලෙන්ම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එළවෙලව ගැහුවේ. දිත්තපුර වැසි භාවයේ ඇමරිකන් කාර්යයක් කියලා එළව ගැහුවා. නඩු පිට නඩු දැම්මා. හැබැයි ගරු කථානායකතුමනි, දිත්තපුර වැසි භාවයේ කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ දේශපාලන ඉතිහාසයට එකතු කරා අලුත් දෙයක්. ඒ තමයි තමන්ට තියෙන නිල නිවාසයක් පාවිච්චි නොකර තමන්ට තිබුණු වාහන 1000 ගාණක් අනිකුත් ස්ථානවලට දීලා පළවෙනි ජනාධිපතිවරයා බවට පත් වෙනවා. තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය එකම එක පෞද්ගලික ලේකම්වරයෙක් විතරක් තියාගෙන ඉන්න එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕන ගරු කථානායකතුමනි. ඒ විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, මම මතකයි රයිල් වික්‍රමසිංහ අගමැතිතුමායම ආපු ගමම්ම චක්‍රලේඛන වලින් තමයි ඇරියේ රාජ්‍ය ආයතන වලට අනේ මගේ ෆොටෝ එක එල්ල ගන්න. අගමැතිවරයාගේ ෆොටෝ එක එල්ල ගන්න. නේද? රන්දිතුන්. අගමැතිවරයාගේ ෆොටෝ එක එල්ල ගන්න. මෙන්න රාජ්‍ය නායකයෙක් දෙනවා පණිවිඩයක්. රාජ්‍ය ලාංඡනය විතරක් එල්ල ගන්න රාජ්‍ය ආයතනේ. මගේ ෆොටෝ එල්ලන්න එපා. මෙයා ෆොටෝ එල්ලන්න එපා කියලා කියනවා පළවෙනි රාජ්‍ය නායකයා ගරු කථානායකතුමනි. අපි ඒකේ දකින්න පැති දෙකක්. එකක් තමයි මේ ෆොටෝ එක එල්ලලා රටේ මුදල් අනවශ්‍ය වියදමක්. දෙවනි කාරණේ මම දැක්ක ගරු කථානායකතුමනි, මේ ෆොටෝ ගලවන්න ගිහිල්ලා අද උසාවියේ නඩු ගණනාවක් තියෙනවා. හිටපු අයගේ ෆොටෝ එක ගලවලා වෙන එකක් ගන්නකොට ඒ කෙනාට පීයෙන් අරපු නඩු අනන්ත ප්‍රමාණවත්ය. බලන්න රාජ්‍ය නායකයෙක් කියලා දිරිදෙන පණිවිඩය. ඒ පණිවිඩය කොච්චර වටනවද ගරු කථානායකතුමනි? ඒ නිසා හුඟක් වෙලාවට දැන් මෙතන තියෙන්නේ 20 වන සංශෝධනය ගැන බැලුවම මේ ඉන්න හුඟක් මන්ත්‍රීතුමන්ලාට තමන්ගේ හෘද සාක්ෂිය. තමන්ගේ හෘද සාක්ෂිය දන්නව අනිවාර්යයෙන්ම. තමන් මේ 20 වන සංශෝධනය මේකේ ඉන්න මන්ත්‍රීවරුම දන්නව අනේ අපිට මේ එහා පැත්තෙන් මෙහා පැත්තට එන්න උනේ මේක නිසා කියලා.
ඔබද මට දුන්න වෙලාවට ඉවරයි.
කරන්න දෙයක් නැහැ. හරි විනාඩියයි. කරන්න දෙයක් නැහැ කථානායකතුමනි. අර එල්ලිලා ඉන්න වැලේ එල්ලෙන්න එපා. වෙන කොහේ යන්නද? ඒ නිසා ප්‍රතිපත්තියක් ඇටියට ඒ වගේ වැඩේ කරනවා. ඒ නිසා මම ගරු විපක්ෂ නායකතුමා හිටියානම් හොඳයි. ඊයේ දවසේ මම දැක්ක විපක්ෂ නායකතුමා මෙතනදී කිව්වා මේ පාර්ලිමේන්තුව මේ සතිය අත්හිටවන්න කියලා කිව්වා. කොරෝනා රෝගය නිසා. ඔව් කිව්වා. එහෙම කියපු බලන්න කොච්චර ආදරේ විපක්ෂ නායකවරයෙක්ද අපේ රටට ඉන්නේ කියලා. එහෙම කියපු විපක්ෂ නායකවරයා ඊයේ දවසේ ගරු කථානායකතුමනි විපක්ෂ නායක කාර්යාලේ එතනින් ලෑස්ති වෙනව පෙළපාලියකින් පාර්ලිමේන්තුවට එන්න. එක මන්ත්‍රීවරයෙක් තව මන්ත්‍රීවරයෙකුගේ අර දාන්න තියෙන මුඛාවරණය අනිත් එක්කෙනා දානවා. උන් මදුන්නේ නැහැ. හොඳේ. එතකොට මේ හරි ළඟට වෙලා දෙන්නට දෙන්න මාස් දාගෙන ඊට පස්සේ වාහන පෙළපාලියෙන් එනවා. එතකොට කොරෝනා නැහැ. එතකොට කොරෝනා නැහැ, මීටරේ නැහැ. හැබැයි Tamanට කන්න ඕන උනාට පස්සේ තලගොයා කබර ගොයා මාරු කරගන්නවා. ඒ නිසා ගරු කථානායකතුමනි මේ 20 වන සංශෝධනය කියලා කියන්නේ රටේ අනාගතය හදන්න යන මාවතක පීමක් විතරයි.
නව
ව්‍යවස්ථාවක් අපි සම්මත කරනවා.
බොහොම ස්තුතියි.
රටේ සියලුම ජාතීන් දෙකට එන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. අපි ඒ වගේම අද දවසේ තුනෙන් දෙකට යාගිය බලයකින් අපි මේ විසුවන සංශෝධනය සම්මත කරනවායි කියන එකත් මතක් කරමින් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා.